අපි අද සාකච්ඡාවට තෝරගත්තේ පිණ්ඩෝලීය සූත්‍රය. තථාගතයන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තුපුර සමූපයේ නිරෝධාරාමයේ වැඩවාසය කරන කාලයේ භාග්‍යවතුන් වහන්සේ මෙයිට පෙර සිදුවෙච්ච සිදුවීමක් තියෙනවා. සමහර අය කියවලා ඇති ඔය මජ්ක්‍ධිම නිකායේ 67 වෙනි සූත්‍රය චතුම සූත්‍රය කියලා තියෙනවා. ඒකෙදි තථාගතයන් වහන්සේ මේ පෙන්නන ඔය නවක භික්ෂූන් වහන්සේලාත් එක්ක සරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ තථාගතයන් වහන්සේ ඉන්න තැනට වැඩලා එතන හරියට සද්ද ඇති වෙන්න පටන් ගත්තා. ඒ ඔය සිවුරු තියෙනවා, පාත්‍ර තියෙනවා ආදී වශයෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. ඔතන පෙන්නනවා ඔතන ඔය සිදුවීම වෙන්න ඉස්සර ඒ ශාක්‍යයන් මේ පිරිකර ගොඩක් ගෙනල්ලා පූජා කළා. අන්නේ පිරිකර බෙදා ගන්න ගිහිල්ලා මේ ඇතිවිච්ච සද්දපද්ද මේ ඒවට තණ්හාව නිසා වෙච්ච දෙයක් කියලත් ඔය හඳුන්වා දීමක් තියෙනවා තැන් තැන් වල. කොහොම වුණත් තථාගතයන් වහන්සේ මේ අවස්ථාවේදී මේ ශාසනය විසුරුවා හැරියා. භික්ෂු ශාසනය විසුරුවා හැරියා. ඉතින් එකපාරට ගෙනකොට පෙනෙයි මේක මෙහිම තථාගතයන් වහන්සේ නමක් මෙහිම විසුරුවා හරිනවද කියලා. නමුත් ඒකට පේන හේතු තියෙනවා. ඔය තව සූත්‍ර දේශනාවන් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල පෙන්නනවා මේ ගුරුවරයෙකුට ඒ කියන්නේ වැණුම් ගැරහුම් නැතිවෙන ගුරුවරයෙක් වෙන්නේ කොහොමද කියන එක. එතකොට තමන්ගේ ගෝලයෝ වැරදියට මෙය හැසිරෙනවා නම් ඒ ගුරුවරයාට මේ බ්ලේම් වර්ති වෙනවා. එයාට මේ දොස් පවරන අනිත් මිනිස්සු වන් එහෙම නොවන ගුරුවරයෙක් තමයි තථාගතයන් වහන්සේ. එතකොට මේ තථාගතයන් වහන්සේ මේ භික්ෂු සංඝයා විසුරුවා හැරලා ඒ කියන්නේ ශාසනයක් නැති බවට පත් කළා. ඒ තථාගතයන් වහන්සේ පිරිසිඳා වැඩලා මේ පිණ්ඩපාතයෙන් වැළකීලා ඒ මහා වණිය කළා ගිහිල්ලා වැඩ වාසය කළා. එහෙම විවේකව ඉන්න තථාගතයන් වහන්සේට මේ මනසේ මෙහිම චිත්තයන් ඇති වෙන්න පටන් ගත්තා. මා විසින් වික්ඛු ශාසනය බැහැර කරන ලද්දේ මෙහි නවක පැවිදි වූ නොබෝ කල් ඇති මේ සසුනට ආධුනික වූ භික්ෂූන් නැත කියලා ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ දකින්නේ නැත්තම් මේගොල්ලෝ අන්‍යතාවයකට පෙරළී වෙනවායි කියලා, පෙරළීමක් වෙනවායි කියලා. හරියට මේ මව දකින්නේ නැති ලදරු වසු පැටවට අන්‍යතාවයක් ඇති වෙනවා වගේ පෙරලියක් වෙනවද? අන්න ඒ වාගේ මේ නවක භික්ෂුන් වහන්සේලාට මෙහෙම ප්‍රශ්නයක් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ කල්පනා කළා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කල්පනා කළා තවත් මේ තරුණ බීජයන් ගත්තාම මේ අපි බීජ වලට වතුර දාන්නේ නැත්තම් ඒකේදී අර විදිහටම මේ ඒවා විපරිණාමයට භාවයට පත් වෙනවා. මොකද බීජ වලට සැලකිල්ලක් නැත්තම් මේ වතුර දාන්නේ නැත්තම් අන්නේ භාවයට පත් වෙනවා. අන්න ඒ වාගේ තථාගතයන් වහන්සේ කල්පනා කළා මේ විදිහට මේ මම කලින් වගේම මේ භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරනවා නම් හොඳයි කියලා. මේ ඇසිස්ට් කියන වචනේ මේ තියෙන්නේ අනුග්‍රහ කරනවා කියන්නේ. මෙහෙම කල්පනා වුණාම මේ සාම්පති මහා බ්‍රහ්ම මේක දැකලා, සාම්පති මහා බ්‍රහ්ම බලවත් පුරුෂයෙක්, මෙයා අත දිගහරින වේ දිග ලං අකුලලා දිගහරිනවාද? අන්න ඒ වාගේ එතනින් බම්බම් ලෝකෙන් අතුරුදහන් වෙලා මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහට පහළ වෙලා බුදුහාමුදුරුවන්ට ඒ සිවුරේ ක්‍රස් කරලා ඇඟිලි බැඳලා තථාගතයන් වහන්සේට මෙහෙම සලකලා, භාග්‍යවතුන් වහන්සේ තෙල එසේමයි, සුගතයන් වහන්සේ තෙල එසේමයි, වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් නිර්වාණ ලද මේ ළඟදී පැවිදි වූ මේ සස්නට ලැබී නවක භික්ෂූන් නැත. බොහෝ නොදක්නා ඔවුන්ට අන්‍යතාවයක් වෙයි, පෙරලීමක් වෙයි. මව් දෙන නොදක්නා පසු පැටියෙකුට අන්‍යතාවයක් විපරිණාමයක් විපර්යාසයක් වෙනවා වගේ මේ විදිහට භික්ෂුන් වහන්සේලාට මෙහෙම වෙනවායි කියලා. ඒ වගේම අර තරුණ බීජවලට වතුර නැත්තම් ඒ විපරිණාමය වෙනවද? අන්නේ තත්ත්වයට වෙනවායි කියලා සාමති මහා බ්‍රහ්මත් ඒක කියලා බුදුහාමුදුරන්ට නැවතත් ආරාධනා කළා වහන්ස භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් සමග පිළිගන්නාසේක්වා කියලා. වහන්ස භාග්‍යතුන් වහන්සේ භික්ෂුන්ගෙන්ට අවවාද දෙනසේක්වා. යම් පරිදි පෙර භාග්‍යතුන් වහන්සේ විසින් භික්ෂුව අනුග්‍රහ කරන ලද්දා එපදීම භික්ෂුන් අනුග්‍රහ කරන්නසේක්වා කියලා. මේවයි හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි මේ තථාගතයන් වහන්සේට භික්ෂු ශාසනය කියලාවත් තථාගතයන් වහන්සේට ඇල්මක් එහෙම දෙයක් ඇත්තේ නෑ. තියෙනවනම් මොම අතහරින්න පුළුවන් කමක් ඇත්තේ නෑනේ අයින් කරන්න. ඒතකොට තථාගතයන් වහන්සේ මේක ඉවසුවා, නිශ්ශබ්දතාවයෙන් ඉවසුවා. මේක මේ බව සාම්පති මහ බ්‍රහ්ම තේරුම් අරගෙන මේක පිළිගත් ඉවසුවයි කියන එක තේරුම් අරගෙන මේ බුදුහාමුදුරන්ට වැඳලා පැදුගුණ කරලා අතුරුදහන් වෙලා ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ මේ විදිහට මේ ඒ නිබ්‍රදාරාමේ කරා මේ එළඹිලා එළඹුණාම මේ පැනූ ආසනින් වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා ඒ මේ ඉද්දි ඉද්දාවි සංකාරයක් කියලා කියනවා. මේ මහා භික්ෂුන් වහන්සේලා තනි තනිව හා දෙදෙන බැගින්, ඒ කියන්නේ දෙන්න ගානි භාගතුන් වහන්සේ කරා එළවෙන්නේ කියලා එහෙම මේ ඉද්දයක් ඇති කළා. එතකොට එහෙම ඇති කළාම මේ භික්ෂුන් වහන්සේලා එහෙම දෙන්න මේ තනි තනිව හා දෙන්න බැගින් මේ භාගතුන් වහන්සේ කරා සංවරයෙන් තු වැඩියා. එළඹ භාගතුන් වහන්සේට වැඳලා එකත් පස්සෙ හිටියා. භාගතුන් වහන්සේ ඒකත් පස්සෙ වුණ භික්ෂුන් වහන්සේලාට මෙහෙම දේශනා කළා. මහණෙනි, ජීවිකාවන් අතරින් මේ ජීවිකාව ලාමකය. ඒ කිමෙක්ද පිළිසුඟා ගැනීම කියන එක. මේක තමයි මේ lowest form of life කියලා මෙතන ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම කියන්නේ. ඒ පින්ඩෝලේ කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අඩුම ජීවිතාව තමයි මේ මෙතන මේ විදිහට ජීවත් වෙනවා නම් මේ භික්ෂු ජීවිතය කියන්නේ. එතකොට මේ මේ මෙහෙම ඉන්න භික්ෂුන් වහන්සේලාට මේ මිනිස්සු දොස් කියනවා පාත්‍රය අතට අරගෙන මේ පිළිසිඟා හැසිරෙනවායි කියලා. මේ විදිහට මේ ආක්‍රෝෂ පරිභවයන් කරනවා භික්ෂුන් වහන්සේලාට. එහෙම කළා වුණත් මේ කුල පුත්‍රයෝ මේ මේකේ අර්ථය ඇතුව මේ පිළිසිඟා පැමිණෙනවා. රාජනීතිය හින්දා නෙමෙයි, පොරුන්ගෙන් ප්‍රශ්නයක් නිසා නෙමෙයි, එහෙම නැත්තම් මේ තමන්ට ණය තියෙන නිසා නෙමෙයි, මේ විදිහට බයෙන් ඇති වෙලා නෙමෙයි මේ අය මේ විදිහට පිරිසුඟා වැඳලා මේ ජීවිතය ගත කරන්නේ. මෙයා මේ විදිහට ජීවත් වෙන්නේ මේ තමන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දේවල් වලින් තමන්ව තෙරපිලා තියෙන්නේ. ඔප්‍රෙස් කියන ඉංග්‍රීසි වචනේ භාවිත කරනවා, මේ බැසගතුම් කියලා සිංහලෙන් කියනවා. ඒක මේ තමන්ව සම්පූර්ණයෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන්ගෙන් අපිව මේ තෙරපලා යට කරගෙන තියනවා තියෙන එක තේරුම් අරගෙන තමයි මේ පුද්ගලයා මේ මහණ වෙලා තියෙන්නේ. මේක හරිය වැදගත් මෙහෙම කල්පනා කරන එක. අපිව මේ වගේ මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් අපිව පෙළලා සම්පූර්ණයෙන්ම යට කරගෙන තද කරගෙන තමයි අපි ඉන්නේ. මේ විදිහට අපි දුකටපත් වෙලා ඉන්නේ. මේ දුකටපත් වෙලා මේ පීඩිත වෙලා මේ තියෙන මේ දුක්ඛස්කන්ධයගේ කෙලවර කිරීම පැනේ නම් හොඳයි කියලා තමයි මේ භික්ෂු ජීවිතයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ ඇතුළු වුණත් මේ කුල පුත්‍රයා අවිද්‍යාව කියන එක ඒ පුද්ගලයාට තියෙනවා. අවිද්‍යාව කියන එක අවිද්‍යාව කියන පාලි වචනේ අවිද්‍යාව කියලා සිංහලෙන් කියනවා. දැන් තථාගතයන් වහන්සේ මෙතෙන්දි කාරණා නමයක් දේශනා කළා. මේ අවිද්‍යාව කියන එක එකක් තියෙනවා. අපි දන්නවා අවිද්‍යාව කියලා කියන්නේ කවටිස්නස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා, අවිද්‍යාව කියලා සිංහලෙන් කියනවා. මෙතෙන්ද තියෙන්නේ අපි යම් කිසි දෙයක් දැකලා මේක මගේ වේවා කියලා කල්පනා කරනවා. අපි තුන් හොඳ දෙයක් දකිනවා, ඒ හොඳ දේ මගේ වේවා. අපි තුන් හොඳ කාර් එකක් දකිනවා, මේක මගේ වේවා. හොඳ ගෙයක් දකිනවා, මේක මගේ වේවා ආදී වශයෙන් කල්පනා කරනවා. මෙන්න මෙහෙම චිතක් ඇති වෙනවා. මේ මේක තමයි මේ ලෝභයට යන පාරේ තියෙන මූලයක්. මේක ඒ ලෝභයට වඩා සියුම්. මේක ඊළඟට මේ කාමයේ දිබ්බ සරාගෝ කියලා කියනවා. මෙතෙන්දි පෙන්නනවා මේ තීරුව සාරංග තියෙනවායි කියලා. මේ පැෂන් කියන එක බොහෝම තදින් තදින් මේක තියෙනවා මේ පුද්ගලයාට. ඊළඟට මේ විපන්න චිත්තෝ කියලා කියනවා, ව්‍යාපාදසිත තියෙනවා. ඒ තුන්වෙනි කාරණේ. ඊළඟට පදුත්තමන සංකප්පෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ දූෂිත සිත් තියෙනවා. තමන්ගේ සිත දූෂ්‍ය ස්වභාවයටපත් වෙනවා. සිහිය මුලා වෙලා මුට්ට සති කියන එක. අසම්පජානෝ, ඒ කියන්නේ සිව් නුවණක් නැතිකම. ඊළඟට අසමාහිතෝ, සමාහිත බවක් නැහැ. ඒ කියන්නේ එකඟ වූ සිතක් නැති බව. ඊළඟට පෙන්නනවා මේ මනස සම්පූර්ණයෙන්ම විසිරිලා එක එක දේවල් සම්බන්ධයෙන් මේ විසිරිච්ච ස්වභාවය තියෙනවා. උද්දච්ච කුච්ච එහෙම තියෙනවා නම් මේ මනසේ තියෙනවා මේ එක පැත්තට එක එක දේවල් වලට විසිරෙන ස්වභාවය. ඊළඟට මේ ප්‍රකෘති ඉන්ද්‍රියක් නැහැ කියන එකයි. මේ ඉන්ද්‍රියන් බොහොම මේ ලූස් ස්වභාවයක් තියෙනවා. ලූස් ඉන් සෙන්ස් ෆැකල්ටිස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නනවා. මේ පුද්ගලයාගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා ගත්තාම ඒක එක පැත්තට යනවා. ඇහැන් රූපයක් දකින්නකොට ඒක ඒ පැත්තට ඇදිලා යනවා. කන් සද්දයක් ඇහෙනකොට ඒ පැත්තට ඇදිලා යනවා. මෙන්න මේ විදිහට කරුණ නාමයක් දේශනා කළා. මේ පුත්‍රයා පැවිදි බවට පත් වෙනවා. මම මේ ජාති ජරා ව්‍යාධි මරණ මේවා මම දුක්ඛයක් තියෙනවා මේවෙන් ගැලවෙන්නේ කියලා. නමුත් මේ පුද්ගලයාගේ මෙන්න මේ කාරණා නාමයක් සහිතව මේ දේ ආතුල පවතී. තථාගතයන් වහන්සේ මෙතන හොඳ ලස්සනට දෙයක් කියනවා. මහණෙනි, යම් පරිදි මේ දෙපැස ඇවිලගත්, කියන්නේ දෙපැත්ත ඇවිලිච්ච මැද අසූචි තියෙන ලී කෑල්ල දෙපැත්තෙම පිච්චෙනවා. දැන් දරසෑයක ගත්තාම අපි දන්නවා මේ දර ඇවිලෙනකොට මේ දෙපැත්තේ ඇවිලෙනවා. ඒ සොහොනේ තියෙන මේ දර කෑල්ලක් ගත්තාම මැද්දේ තියෙන අසූචි, ඒ අසූචි තියෙන දර කෑල්ලක් මේ ලිපටවත් දාන්න පුළුවන් කමකට ගන්නෙ නෑනි ගමක. අන්න ඒ වගේ මේ බුදුහාමුදුරුව උපමා කරනවා මේ භික්ෂුන් වහන්සේලාව මෙන්න මේ කෑල්ලට. ඒ කියන්නේ මේ ගිහි භෝගේ මේගොල්ලෝ පිරිහිලා. දැන් ගිහියන් යම්කිසි ආකාරයකට යම්සි කම්සපක් විඳිනවද, මේ සපත් මේගොල්ලන්ට නෑ. හැබැයි ශ්‍රමණයන් වශයෙන් මේ ශ්‍රමණාර්ථේ රහත් බවට යන ඒ අර්ථය පුරන්නේත් නෑ. එතකොට දෙපැත්ත පිච්චිලා ගිහිල්ලා පිච්චි තියෙන මැද්දේ අසූචි තියෙන කොටයක් වගේ කියන තථාගතයන් වහන්සේ කියනවා. මේකෙන් කිසිම පළක් නෑ. මෙහෙම අපි ජීවත් වික්ෂුණමක් වික්ෂුණ වහන්සේ නමක් එහෙම ජීවත් වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙතින්ද අපිට පේනවා මේ මුලින්ම තථාගතයන් වහන්සේ අර දුක්ඛය ගැන සඳහන් කරා. උන් සම්මා දිට්ඨිය කොටස ගැන තථාගතයන් වහන්සේ එතෙන්දී මුල පිරීමක් මේ දේශනාවේදී කරනවා. මුලින් මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස තිබිලා මේවා නිසා තමයි මේ පුද්ගලයා යන්නේ. හැබැයි මේ පුද්ගලයාගේ මෙන්න මේ කොටස් අවිජ්ජා ව්‍යාපාදේ මේ වගේ දේවල් තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අකුසල විතක්කය තුනක් තියෙනවායි කියලා. කාම විතක්කය, ව්‍යාපාද විතක්කය, විහිංසා විතක්ක කියලා විතක්ක තුනක්. අපි ඉතින් කාම විතක්කය අපි දන්නවා ඔය ලස්සන මනාපු ප්‍රිය දේවල් ඒවා ගැන අපි සිතන බව. ඒක නිසා තමයි මේ කාමිතින් අර වස්තුව නෙමෙයි ඒ සංකප්පේ තියෙන රාගය. දැන් අපි රූපයක් ගත්තාම කබලිකාර ආහාරයක් වෙන්න පුළුවන්. ඒ කබලිකාර ආහාරය නිසා අපිට ඇති වෙනවා මේ ඔය රාග සල්ලේ දක්වා අපි ගමන් කරනවා. මේ ගිහිල්ලා ආපහු ඒ රූපෙට නැවත නැවතත් අපේ ගමන් කිරීම නිසා ඔබ තමයි අර පකප්පේ කියලා කියන්නේ. තමන්ගේ මනස දිගින් දිගටම එතෙන්ට යනවා. යන ගතියක් තියෙනවා. සංකප්පයන් ওই විදිහට ඇති වෙනවා. මේ සංකප්පයට තමන්ගේ තියෙන රාගය තමයි මෙතන මේ කාම විතක්කේ ඉන්නේ. එතකොට මේ කාම විතක්කේ ඊළඟට ව්‍යාපාද විතක්කේ තියෙනවා. දැන් මම මේක කල්පනා කර කර ඉන්නවද මේ දේ යම් ආකාරයකට මට ඕන ආකාරයට සිද්ධ වෙන්නේ නැද්ද? ඉතින් මට ව්‍යාපාද විතක්කයක් ඒක නිසාම ඇති වෙනවා. ඊළඟට විහිංසා විතක්කය තියෙනවා. හිංසා කරන බව. ඉතින් හිංසා විතක්කෙත් නිතරම ගන්න ඔය පරුසා වාචා, පිසුනා වාචා කියන ඒවා ඔය විහිංසා විතක්කයට අයිති වෙනවා. එතකොට මේ අකුසල විතක්කයෝ තුන් දෙන, ඒ කියන්නේ මෙතන සම්මා සංකප්පේ තථාගතයන් වහන්සේ පෙන්වුවේ මේ සම්මා සංකප්පයට විරුද්ධ වෙන මේ මිච්ඡා සංකප්පය. මේ මිච්ඡා සංකප්පය කියන එක නැති කරගන්න නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානය හොඳට පිළිထන්න ඕනි කියලා. සතර සතිපට්ඨානය පිළිထනවා නම්, භාවිතා කරනවා නම් එක්කෝ ඒක භාවිතා කරන්න ඕනි. එහෙම නැත්නම් මේ විදර්ශනා සමාධිය වඩන්න ඕනි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට දෙකක් වෙන්නවා. මේ මේක නැති කරගන්න පාරවල් දෙකක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි සතර සතිපට්ඨානිය. එහෙම නැත්නම් මේ අනිමිත්ත සමාධිය කියන එක. අපි මේ අනිමිත් සමාධිය කියන එක අපි බැලුවා මහා වේදාල සූත්‍රය සාකච්ඡා කරන වෙලාවේදී. ඉතින්දී අපි බැලුවා මහා මේ අනිමිත් සමාධිය කියන්නේ මොකක්ද කියන එක. ඉතින්දී අපි ඉගෙන ගත්තා අපි රාම්කිසි භික්ෂුවක් මේ ආරණ්‍යයකට ගිහිල්ලා රුක්ක මූලයකට ගිහිල්ලා ශූන්‍යාගාරයකට ගිහිල්ලා කල්පනා කරනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒවා මමයයි කියලා ගතියුත්තක් නැගී කියලා මගේයයි ගතියුත්තක්කින් ශූන්‍යයි කියලා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරාම හරියට කල්පනා කරනවා නම් ওই හත් වෙනි ධානයේ දක්වා ඒ බුද්ධලයා ගමන් කරනවා. එහෙම ගමන් කළාට පස්සේ තෙන්දියා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා නම් මේ අනිමිත්ත කියන එකට සමාධියට කරා ගමන් කරනවා. ඉතින් විමුක්තිය දක්වත් යන්න පුළුවන් මේ විදිහට. මේ ක්‍රමය භාවිතා කරනවා නම් මේ විතක්ක තුන අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. සම්පූර්ණයෙන් පවතින් නැති වෙන්න, නිරුද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානය භාවිතා කරන්න කියලා. සතර සතිපට්ඨානය භාවිතා කරනවා නම් ඒ කියන්නේ අපි දන්නවා කායේ කායානුපස්සී විහෙරති. මේ කය පිළිබඳව කල්පනා කරනවා. ඊළඟට ඒ කියන්නේ අපි දන්නවා මේ රූපය මේ ආකාරයි. මේ දෙතිස් ගුණයෙන් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් කල්පනා කරනවා මේ ආනාපාන සතියේ භාවනාව. එහෙමත් නැත්නම් ධාතු වශයෙන් කල්පනා කරනවා. මේවා හැදිලා තියෙන්නේ ධාතු වශයෙන් කියලා. එහෙමත් නැත්නම් භාවනාවට ගන්නෝ ඔය මලසිරුරු. එතකොට මේ කය මේ ආකාරයයි කියලා කල්පනා කරනවා. කයේ සමුදය මේ කය මේ දුක්ඛ ගොඩ මේක ඇදි වෙන ක්‍රමය සමුදය මේ ආකාරයයි කියලා අර කල්පනා කරනවා සමාධි භාවනා සූත්‍රයට. ඊළඟට මේක නැති වෙන්නේ මෙහෙමයි කියලා කල්පනා කරනවා. ඒ ඊළඟට වේදනා වේදනානුපස්සනාව කල්පනා කරනවා. මේ වේදනාව තුන් ආකාරයයි. ඒ වේදනාවේ සමුදය අස්තංගමයි බලන්න. ඊළඟට චිත්තය. චිත්තය දැනගන්නවා මේ අපිට රාග සහිත සිතක් තියෙනකොට රාග සහිත සිතක් තියෙනවායි, රාග රහිත සිත තියෙනකොට රාග සහිත සිතක් කියලා. එතකොට මේක සමුදය අස්තංගමයි සහිතව මේ සිත් මේ විදිහට බලන විමුක්ති සහගත සිත මේ ආකාරයයි. ලෝභ සහගත සිත, ලෝභය තොර සිත ආදී වශයෙන් භාවනාවට නඟ. ඊළඟට ධම්මානුපස්සනාව කොටස පංච නීවරණ, පංච උපාදානස්කන්ධේ. ඊළඟට ආයතන භාවනාව. ඊළඟට සප්තබෝධ්‍යංගේ. ඊළඟට ඔය චතුරාර්ය සත්‍යය. මේ භාවනාව මේ විදිහට වඩනවා. මේ විදිහට වඩනවා නම් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක මේ විදිහට වඩනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේ මේ විතක්කයන්ගෙන් අයින් වෙන්න. එතකොට තථාගතයන් වහන්සේ අපිට මෙතෙන්දි පෙන්නනවා පාරවල් දෙකක්. එක්ක සතර සතිපට්ඨානිය වඩන්න, එහෙමත් නැත්නම් අර අනිමිත්ත සමාධිය වඩන්න කියලා. මහණෙනි භාවනා වශයෙන් වඩන්නන්ට විදර්ශනා සමාධිය නිසිමයි. මහණෙනි වඩන ලද විදර්ශනා සමාධිය බහුලීකත වූ මහත්ඵල වේ, මහානි සංස වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් ඊළඟට තථාගතයන් වහන්සේ මේක තවදුරටත් ගෙනියනවා ඉදිරියට. දැන් අපිට පේනවා සම්මා දිට්ඨිය පටන් ගත්තා. සම්මා සංකප්පය, ඒ කියන්නේ එක්කම්ම සංකප්පය ඇති කරගන්න, අව්‍යාපාද සංකප්පය ඇති කරගන්න අර භාවනාවන් වඩන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ මිච්ඡා සංකප්පෙන් අයින් කරන්න, මිච්ඡා සංකප්පේ පහ කළ සම්මා සංකප්පය ඇති කරගන්න. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටීන් දෙකක් තියෙනවායි කියලා. දැන් අපි මේ විතක්ක වලින් අපි යන්නේ දෙපැත්තකට. එකක් තමයි මේ භව දිට්ඨිය කියන එක. අනිත් එක තමයි මේ විභව දිට්ඨිය කියන එක. ඒතර භව දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් මේක පෙන්නනවා පටිසම්භිදා මග්ගේ. ඕගොල්ලන්ට බලන්න පුළුවන් ওই පිටුව 303. ඒකෙදී තථාගතයන් මුලින්ම පිටුව 301 තියෙනවා. ඊට පස්සේ 303 දී ඔක පැහැදිලි කරනවා. ඒ භවදිත්‍ය තියෙන්නේ මේ නිවනේ සිත කැටියෙම කියනවා නම් පෙන්වන්න පුළුවන් මේ භවදිත්‍ය තියෙනවා මේ නැවත ලෝකයක් ඇතේ කියලා සතුටු වීමක් තියෙනවා. විභව දිට්ඨියද නැවත ලෝකයක් නැතේ කියලා සතුටු වෙනවා. ওই විදිහටයි දෙක යන්නේ. ඒක තවත් විස්තර ඇතුව කියනවා නම් එතෙන්දි පෙන්වනවා මේ නිවනේ සිත හැකිලීම. අන්න ඒ දේ තමයි මේ හැකිලීමේ අභිනිවේෂයක් තියනවාද මේක භවදිත්‍යයි කියලා කියනවා. නිවනේ සිත හැකිලෙනවා කියන්නේ මේ ඔලීයන කියලා කියනවා. නම් කිසි පුද්ගලයෙක් මහණෙනි කිසියම් ඇතම් කෙනෙක් මේ ඔලීන කරෙන්නේ කොහොමද කියලා. මහණේ දෙවි මිනිස්සු භවය අබිරමන් ස්ථානය කොට ඇත්තා. මේ භවය බොහොම හොඳට මේකට ඇලිලා කල්පනා කරනවා. දෙවිවරුයි මිනිස්සුයි. භවයේ ඇලුනා. භවෙන් සතුට වූවහල. භව නිරෝධය පිණිස ධර්මයක් එහෙම දේශනා කරනවා නම් ඔවුන්ගේ සිත ඒකට පිවිසෙන්නේ නැහැ. පහදින්නේ නැහැ. නොපෙහිටයි. අදිමුක්ත නොවේ. මේ විදිහට මේ ඔලීයන වෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ ලෝකේ අපි වෙනවා අද වුණත් බැලුවහම මේ සත්‍යයන් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නම තමයි කල්පනා කරන්නේ. මේකට කවුරු හරි ධර්මයක් දේශනා කරනවද තථාගතයන් වහන්සේ හරි ආර්ය ශ්‍රාවකයෝ හරි දේශනා කරනවද ඒක අහන්න කැමැත්තක් ඒකට සතුටක් ඇති වෙන්නේ නැහැ ඒ පුද්ගලයන්. මොකද ඒ තරමට අර්ථය ඇලිලා මේක හොඳයි කියලා හිතාගෙන ඒ දෘෂ්ටිය ඇතුව ඉන්නවා. ඊළඟට තමයි විභව දෘෂ්ටියක් තියෙනවා. විභව දෘෂ්ටියේ එක්කෙනා මේ අති ධාවණයෙන් අභිනිවේෂය කියන එක විභව දෘෂ්ටියයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මෙතනින් පස්සේ ලෝකයක් නැතේ කියලා කල්පනා කරනවා. මේක උගාක්ම සිද්ධ වෙන්නේ මේ උගාක්ම ඉහෙරට මනස ගෙනිච්ච පුද්ගලයාට. ඒ සමාධියෙන් ගිහිල්ලා ඔය හත් වෙනි ධානයේ හිමි ගිය පුද්ගලයාට ඇති වෙන දෙයක් මේක. එතෙන්දි මේ අතිදාවණී කරන්නේ කොහොමද? තවත් මේ යම්කිසි පුද්ගලයේ මේ භවෙන් පෙළෙන. පෙළිලා අය ලැජ්ජාවට පත් වෙනවා, ජුගුස්සාවට පත් වෙනවායි කියනවා. එතෙන්දි අට්ඨියමාන, හරියමාන, දිගුච්චමාන කියන වචන තුන තථාගතයන් වහන්සේ දේශනා කළා. අට්ඨියමානා කියලා කියන්නේ පීඩාවටපත් වෙනවා. අපි දන්නවා මේ අපිට රෝගයන් තියෙනවනේ. මේ රෝගය නිසා අපි පීඩාව විඳිනවා. බොහෝම පීඩාවන් විඳිනවා රෝගයන් නිසා. අනිත් අය රෝග පීඩාවන්ටපත් වෙලා ඉන්නවා දැකලත් අපි පීඩාවටපත් වෙනවා. එතකොට මේක පේනවා අපි මේ කය සම්බන්ධයෙන් මේ රෝගය නිසා අපිට පීඩාවට එනවා. එතකොට කාය සංස්කාරයන් තමයි මගේ මේ වෙලා තියෙන්නේ. රෝගී භාවයේ තියෙන්නේ. ඊළඟට හරියමානා කිව්වහම නිතරම කල්පනා කරන්න මේ වචී සංකාරයන්ගෙන් සිද්ධ වෙන ඒවා ඔය මුසාවාද, පරුසාවාච, පිසුනාවාච මම මේවා කරනවා කියලා කල්පනා කරලා ඒවා ගැන තමන් මේ ලැජ්ජාවටපත් වෙනවා මේ වගේ දෙයක් මම කරනවායි කියලා. දෙගුච්චමානා කියනකොට නිතරම කල්පනා කරන මේ සංඥාව සම්බන්ධය. චිත්ත සංකාර. ඒ කියන්නේ අපි දන්නවා මේ ලෝකේ මේ මිනිස්සු මැරෙනවා, ඉපදෙනවා, ජරාවටපත් වෙනවා, ව්‍යාධීටපත් වෙනවායි කියලා හිම කල්පනා කරාම ඒක නිසා ඒ දුක්ඛය ස්පර්ශ වෙලා, ඒ කියන්නේ අපි දන්නවනම් සත්‍යයන් මැරෙනවායි කියලා, මැරුණයින් පස්සේ අපිට දුක ඇති වෙනවා. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය. අර මනෝමය කයෙන් හිටියත් මේ පුද්ගලයා ඉන්නේ දුක්ඛ ස්වභාවයෙන්. ඒතකොට මේ දුක්ඛය තමයි අපි කෑලි වලට කපලා බෙදලා ගත්තොත් ඉතින් මේක තමයි අපිට හැමදාම ස්පර්ශ වෙන්නේ. මේ දුක්ඛය ස්පර්ශ වෙලා අපිට ලැබෙන්නේ දෝමනස. එතකොට ස්පර්ශාහාරයෙන් අපිට ඇති වෙන්නේ දෝමනස ස්වභාවය. මේ දෝමනස ස්වභාවය තියෙනකොට මේ සංඥාවෙන් මම දැනගන්නවා මගේ වේදනාව දෝමනසයි කියලා. මේ සංඥාව දෝමනසයි කියන එක මෙතන ගන්න. එතකොට මේ සංඥාව දෝමනසයි කියන එක තේරෙනවා නම් කෙනෙකුට ඒ ස්වභාවය ඒ පුද්ගලයා පිළිකුල් කරනවා. දෝමනස දේවල් මම මොකටද කියන එක. එතකොට අට්ඨියමාන, හරියමාන, දිගුච්චමාන කිව්වහම බලන්න කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වශයෙන් මේ තුන් ආකාරයටම පිළිකුල් කරන ආකාරය. මේකම තමයි සබ්බලෝකේ අනිරත සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාවට එන්නේ. මේ දෙයම තමයි. ඊළඟට මේ විදිහට කල්පනා කරපු පුද්ගලයාට මේ සමාධියට ගිහිල්ලා තාලාර කාලාම හිම වුණා වගේ අන්තිමට ගියාට පස්සේ මේ පුද්ගලයාට කල්පනා වෙනවා මෙතනින් එහාට මොකක්වත් නැහැ මේක තමයි කියලා. මෙතනින් මේ රූපය මගේ මේක මැරිලා ගියාට පස්සේ මෙතනින් පස්සේ මෙතනින් මේක නැමතු ලෝකයක් නැtei කියලා එයාගේ සතුටක් ඇති වෙනවා මේ විදිහට. ඒතර මෙතන වැරදීමක් උඩ ඇති වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ දෘෂ්ටිය විභව දෘෂ්ටිය ඇති වෙන පුද්ගලයාට සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය සහිතව පුද්ගලයේ තමයි අපි මේ කතා කරන්නේ. ඒ පුද්ගලයාට මෙතනින් මෙහෙම ඉවරයි කියලා කල්පනා කළේ. නමුත් අර සක්කාය දිට්ඨිය තියෙනවා. එයා නැවත ඉපදීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් තථාගතයන් වහන්සේ මෙන්න මෙතන දෘෂ්ටි දෙකකට මේක බෙදුවා. දැන් මේ දෘෂ්ටි දෙකට මේක බෙදලා දැන් අපිට පේනවා මේ දෙකට දැන් බේත් කරන්න ඕනේ කියලා. එතකොට භව දෘෂ්ටිය පැත්තට ගිය පුද්ගලයාට, ඒ කියන්නේ සතර සතිපට්ඨානිය වඩලා එන පුද්ගලයා, මේ භව දෘෂ්ටිය තියෙන පුද්ගලයා, මේ භව දෘෂ්ටියට තථාගතයන් වහන්සේ එක බේතක් පෙන්නනවා, විභව දෘෂ්ටියට තව බේතක් පෙන්නනවා. ඊළඟට භව දෘෂ්ටිය බලනකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ පුද්ගලයෝ ගත්තාම සුතවත් ආර්ය ශ්‍රාවකයන් මෙහිම සලකා බලන යමෙක් මම උපාදාන වශයෙන් ගන්නින් නම් මට මේ දොසක් නැති දෙයක් යම් කිසි දෙයක් තියනවද කියලා මේක ඇලෙන්න පුළුවන් දෙයක් මං උපාදාන වශයෙන්, ඒ කියන්නේ මම ඇලෙනවා නම් හොඳට කල්පනා කරලා බලන්න මේ ලෝකේ තමන් මොකට හරි ඇලෙනවා නම් මට ඇලෙන්න දෙයක් තියනවද කියලා මේ ලෝකේ කිසිම ආකාරයකින් දෝෂයක් නැති දෙයක්, දෝෂ සහගත දෝෂයක් නිදොස් දෙයක් without a fault කියන එකයි, මෙහෙම දෙයක් ලෝකේ තියනවද කියලා කල්පනා කරලා මෙහෙම දෝෂයක් නැති දෙයක් මේ ලෝකේ තියනවද කියලා. ඒ කියන්නේ මම හිතලා බලන්න ඕන මට භාවනාවේදී මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හැමදේම දුකයි කියලා මට තියනවද යම් කිසි දෙයක් මේ ලෝකේ ඇලෙන්න පුළුවන්. හැබැයි මට ඒකෙන් ඇලුණයි කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැති. ද්වේෂ දෝෂගතියක් නැහැ. දෝෂගතියක් නැහැ කියන්නේ ඇත්තම කියනවනම් ඔය ද්වේෂය කියන එකත් ඔය දෝෂ හා සම්බන්ධයි. ඔය අපි ඉපදෙනකොටම අපි ද්වේෂය නිසා අපි දෝෂ සහිතව තමයි අපි ඉපදීලා තියෙන්නේ. එතකොට බලන්න එහෙම කල්පනා කරලා තියෙනවද කියලා යම් කිසි ආකාරයකින් තමන්ට ප්‍රශ්නයක් නොවන දෙයක් මෙහෙම කළාය කියලා ඇලුනායි කියලා ප්‍රශ්නයක් නොවන දෙයක් තියෙනවද කියලා කල්පනා කරා. එතකොට මෙහෙම කල්පනා කරලා බලුවාම මේ පුද්ගලයාට පේනවා මම යමක් උපාදාන වශයෙන් ගන්න නම් නිදුස් වෙනවයි කියලා දෙයක් ලෝකෙ කිසිම තැනක නැtei කියලා. ඔබ තථාගතයන් වහන්සේ විචුණු වහන්සේලාගෙන් අහන ওই ප්‍රශ්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා මේ ලෝකේ යම් කිසි දෙයක් නিত্য වශයෙන් තියෙනවා නම් ඇලුනට කමක් නැහැ කියලා. එහෙම දෙයක් ඔබලා දකින්නවද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. පරිතින් විචුණු වහන්සේලා කියනවා ඒ සූත්‍ර දේශනාවේදී නෑ අපි එහෙම දකින්නේ නැහැ කියලා. සාදු සාදු කියලා බුදුහාමුදුරුවෝ කියනවා මමත් දකින්නේ නැහැ කියලා. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. ඒක හිතලා බලන්න ඕනේ. ඒක හරි වටිනවා. මොකද අපි මොකද එක පැත්තකටම හිතනවා අපි දැන් බුදුහාමුදුරුවෝ කිව්වහම මේක මෙහෙම වෙන්නේ නැtei කියලා අපි උන්න ඒ පැත්තට අපි හිතාගෙන යනවා. බුදුහාමුදුරුවෝ කිව්වහම මෙහෙම තියනවාද කියන කල්පනා කරන්නයි කියලා ඒ විදිහට කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට අපිට පේනවා ඇත්ත තමයි මට නම් කිසිම දෙයක් එහෙම හිතා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා එතනත් පිරිසුදු වීමක් සිද්ධ වෙනවා. ඊළඟට කල්පනා කරනවා මේක හිතනකොටම මේ දේ සිද්ධ වෙනවා. කල්පනා කරනවා මම උපාදාන වශයෙන් ගන්නවනම් මම මොකද උපාදාන කරන්නේ? එතකොට පේනවා මම උපාදානයක් වශයෙන් මේ ගන්න මේ වස්තුන් වශයෙන් තියෙන්නේ මට රූපේම තමයි උපාදාන කරන්න තියෙන්නේ. එක්ක මම උපාදාන කරනකොට මම රූපේ උපාදාන කරනවා. එහෙම නැත්නම් මම උපාදාන කරනකොට වේදනාව උපාදාන කරනවා. එහෙමත් නැත්නම් මම උපාදාන කරනකොට මේ සංඥාව උපාදාන කරනවා. එහෙමත් නැත්නම් මම සංස්කාරයම උපාදාන කරනවා. එහෙමත් නැත්නම් විඥාණය උපාදාන කරනවා. ඒතර මම බෙදලා බැලුවොත් මටත් තේනවා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහම තමයි මට උපාදාන කරන්න තියෙන්නේ. මේ කොයි එක මම උපාදාන කළා ඒ උපාදාන හේතුවෙන් මට භවය කියන එක ඇති වෙනවා. ඒ භවය කියන එක ඇති වෙනවා නම් ඒ භව හේතුවෙන් ජාතිය ඇති වෙනවා. ජාතිය ඇති වෙනවා නම් මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දේවල් මට හට ගන්නවා කියලා යට පේනවා මේ දුක්ඛයන්ගේ සමුදයක් තියෙනවායි කියලා මේ විදිහට. එතකොට මේක මේ හොඳට භාවිතා කරනවා නම් මෙතෙන්දි මේ භවදික්කයේ කියන එක නැති වෙනවා. මොකද භවදික්කයේදී අපි මේ භවය ඇති කරගන්නේ මේ විදිහට මේ උපාදාන කරලා මේක හොඳයි කියලා. මේක කල්පනා කරනවා මෙහිම ජීවත් වෙලා ඉන්නේ හොඳයි කියලා. මේ මනුස්ස මේ පුද්ගලයන්ට මේකේ තියෙන අඩුපාඩුකම ආදීනවේ කියන එක පෙනෙන්නේ නැතිකම. ඉපදෙන පුද්ගලයා ජරා වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවායි කියලා කල්පනා කරන නිසා මේක හොඳයි සුඛයි කියලා අරගෙන මේකේ ඇලිලා ඉන්නවා. කෙනෙක් කල්පනා කරනවා මේක හැදෙන්නේ මේ විදිහයි කියලා, මේක හැදුණොතින් මට වෙන්නේ දුක්ඛයයි කියලා. අන්න ඒ පුද්ගලයාට මේ දුක්ඛ ස්කන්ධය සමුදේ මෙන්න මේ ආකාරයයි කියලා පේනවා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ විභව දිට්ඨිය නැති කරන පැත්තට ආපහු දේශනාවක් කරනවා. එතෙන්ද කියනවා මොන ආකාරයකද හිතන්නේ? රූපය නිත්‍යයි හෝ අනිත්‍යයි හෝ වේද කියලා. රූපය නිත්‍යද අනිත්‍යද කියන එක තථාගතයන් වහන්සේ අහනවා. ඒ කියන්නේ මෙතෙන්දි මේ පුද්ගලයා ඇත්තෙම සමාධියෙන් බොහෝම ඉහළට ගිහිල්ලා ඉන්න පුද්ගලයෙක්. දැන් අපි විභව දිට්ඨියේදී තථාගතයන් වහන්සේ පෙන්නවා මේ පුද්ගලයා අර අනිමිත්ත චේතෝ සමාධිය දක්වා එයා ගමන් කරන්න ඕන. එතකොට මේ පුද්ගලයා දැන් මේ පේනවා මේ රූපේ නිත්‍ය අනිත්‍ය බව. ඒ වගේම අර භව දිට්ඨිය සඳහා නැති කරන්න සේසනා කරපු දේශනාවෙම මේ පුද්ගලයාට පේනවා නම් මේ සමුදය පේනවා නම් මේ නිත්‍ය අනිත්‍ය භාවය කියන එක ඒ පැත්තටත් පේනවා. ඒතකොට දෙන්නටම මේක දැන් හොඳට බලපාන දෙයක්. වැටහෙන දෙයක්. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍යදී දුක හෝ සුඛ හෝ වෙනවද කියලා තථාගතයන් වහන්සේ විමසනවා. මේක දුක වෙනවද නැත්නම් සුඛ වෙනවද කියලා. ඒක අපි නිතරම හිතලා බලන්න ඕනේ. මේ රූපය වෙනස් වෙන තව ස්වභාවය නිත්‍යද අනිත්‍යද කියන සමුදයස්තංග මේ බලලා අර සමාධි භාවනා සූත්‍රයට අනුව මේ කල්පනා කරනවා මේකේ යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුක වෙනවද සුඛ වෙනවද කියලා. එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලා මේ දුකයි කියලා දේශනා කළා. යම් කිසි දෙයක් අනිත්‍ය නම් දුක වෙනවා නම් පෙරලෙන ස්වභාවයක් තියෙනවා නම් මේක මගීය කියලා, මමය කියලා, තමාය කියලා ගන්නට දකි සුදුසු වෙනවද කියලා. තථාගතයන් වහන්සේ. එතකොට මේ විදිහටම එතකොට තථාගතයන් වහන්සේ මෙතෙන්දී අහනවා මේ විදිහට මේ වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඉතුරු හතරත් මේ විදිහටම නිත්‍යද අනිත්‍යද? මේක මේ විදිහට අනිත්‍ය නම් දුක්ඛද නැද්ද? එතකොට මේක අපි නිතර හිතලා බලන්න ඕනේ. මේක හැදෙන විදිහ තේරුම් ගන්න ඕන නම් අපිට මේකේ අනිත්‍යභාවය කියන එක පේනවා. අනිත්‍යභාවයෙන් නොතන ඉන්නේ මේ අපේ විඥානයේ බොහෝම වේගයෙන් මේ කරකිලා නැවත නැවතත් ඒ දේ හදන නිසායි අපිට මේක පේන්නේ නැත්තේ. මේකේ අර ඔබ පෙන්නන ඔය ඉංග්‍රීසි භාෂාවෙන් consecutive occurrence කියලා මේක එක දිගටම පවතින. එකක් ඉවරනකොට අනිත් එක ඇති වෙනවා. ඉතින් මට යම්කිසි රූපයක් ගැන නැවත නැවතත් හිත හිතා එතනම හදන්න පුළුවන් නම් මම හිතනවා ඒක නිත්‍යයි කියලා. ඉතින් මේ පහම මේ විදිහට අනිත්‍යද දුකද කියන එක කල්පනා කරලා මේකෙන් එහෙම නෙමෙයි කියලා ඒකෙන් තමන්ගේ මනස අයින් කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි, එහෙයින්ම යම් රූපයක් අතීත අනාගත ප්‍රතිඋපන්න අධ්‍යාත්මික වේවා බාහිර වේවා ඕලාරික සියුම් දීන ප්‍රනීත දුර වෙනවද ළඟ වෙනවද, ඒ හැම රූපයක්ම මගේ නෙමෙයි, මම නෙමෙයි, තමා නෙමෙයි කියලා තමන්ගේ ප්‍රඥාවෙන් යුතුව දත යුතුයි කියලා. මේ විදිහට වේදනාව සම්බන්ධයෙන් අපි මේක මුලින්ම සාකච්ඡා කළා. මේක මේ කුලස ආකාරයට බලන එක. ඔය වේදනාව එහෙම බලනකොට ඒක බලන්න ඕනේ කුසල අකුසල වශයෙන්. ඒ වේ කොහොමද ඔය දුර වෙන්නේ ළඟ වෙන්නේ ආදී වශයෙන් බලනකොට. එතකොට මේ විදිහට බලලා මේ ප්‍රඥාවෙන් මුතු මේ පුද්ගලයා මේක මම නෙමෙයි, මගේ නෙමෙයි කියන එක දැනගන්නවා. ඒ කියන්නේ මේක සකස් කරන දෙයක් කියන එක එයාට තේරෙනවා. මේක තියෙන්නේ මේ එකින් එකට සම්බන්ධ වෙලා මේ වෙලා යන නිකන් process එකක් කියන එක විතරයි මේක එකින් එකට සිදු වෙන දෙයක්. ඒ දේ තේරුම් ගත්තට පස්සේ මේ පුද්ගලයා මේක ගැන කලකිරීමක් ඇති වෙනවා. රූපේ කලකිරිනවා, වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ සියල්ලේම මේ පුද්ගලයා කලකිරිනවා. කලකිරුණාම එයා ඒක ඇලෙන්නේ නැහැ. ඒ ඇලෙන්නේ නැතිවට එයාට විරාගය ඇති වෙනවා. ඒ විරාගයෙන් ඉතින් විමුක්තිය ඇති වෙනවා. ඒ විමුක්තිය ওই විදිහට ඇති වෙලා ඒ බුද්ධලයා දැනගන්නවා මේ සම්පූර්ණ දේ මෙතනින් ඉවරයි කියලා. මෙතනින් එහා පැත්තට මොනක්වත් නැති කියන එක ඒ පුද්ගලයාට තේරෙනවා. ඉතින් ඔය විරාගය එහෙම ඇති වෙනකොට ඒ පුද්ගලයාට ඔය ක්ලේශයන් කියන ඒවා දැන් ඉස්සෙල්ල අර සාකච්ඡාවේ මුලින්ම පෙන්නවා අර නම කාරණා නමයක් පෙන්නවා තථාගතයන් වහන්සේ මෙහෙම අවිජ්ජා කියනවා තියෙනවා ව්‍යාපාද මුලා වෙච්ච සිහිය මේ ආදි වශයෙන් ඔක්කොම කරුණු පෙන්නවානේ තථාගතයන් වහන්සේ. එතකොට මේ වයින් ඔක්කොගීම මේ ඒ ක්ලේශයන්ගෙන් තමන් අයින් වෙලා අසංක්ලේශ ලක්ෂණයක් තියෙනවා ඒ විරාගයේ. ඊළඟට ඔය අකුසල ධර්මයන් තියෙනවා දැන් අපි දන්නවා මුසාවාද පරුසාවාචේ වගේ ඇයි අකුසල ධර්මයන් ඒ සම්පූර්ණයෙන් ඒ ධර්මයන්ගේ වෙන් වෙලා ඒ විමුක්තිය කියන එක ඒ පුද්ගලයාට තියෙනවා. මේ මේවා වැඩ කරනකම් අර අපි අර මුලින් දැන් අපි කීප දවසක් මේක සාකච්ඡා කරා අර ඒජින් කියන ඩයග්‍රෑම් එක ඒ ඒවයි කැරකෙනකන් තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේවා කැරකෙන්නේ නැති වෙනකොට අන්න ඉතින්දී අපිට විමුක්තිය කියන එක තියෙනවා. ඉතින් ඒ විමුක්තිය තිබුණාම ඒ පුද්ගලයා ඒකෙන් මිදෙනවා. මිදුණයින් පස්සේ ඉතින් යාට ඥානයක් තියෙනවා මම මේකෙන් මිදුණයි කියලා. ඉතින් ඒ අරහත්ත්වයේ පිණිස කළ විද්‍යාවක් නැති කියලා නෝනින් දැනගන්නවා කියලා. එතකොට මේ සූත්‍ර දේශනාවේ හොඳට පේනවා තථාගතයන් වහන්සේ මේක ලස්සනට දෙකට බෙදීමක් කළා. ඒ කියන්නේ භව භවදික්ටි විභවදික්ටි වශයෙන් ඒ බෙදලා ඒ දෙකටම බෙහෙත් දුන්නා අර විදිහට ඒ සතර සතිපට්ඨානේ එහෙම නැත්නම් අනිමිත් සමාධියම භාවිතා කරලා මේ දෙක මේ විදිහට කඩා ගන්න හැටි අවසානයේ දෙපැත්තටම බෙහෙත් දෙක භාවිතා කරලා ඉවරයක් කරගන්න පුළුවන් විදිහට තථාගතයන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි සූත්‍ර දේශනාවේ තියෙන ඉච්චරයි අපිට පුළුවන් දැන් ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ඩොක්ටර් දේවන් සරණයි. මේ භාවනාවේදී අද ඩොක්ටර් මට මේ මරණ කියා මතක් වුණා. ඉතින් එතකොට මම හිතුවා දැන් මේක මේ මෝස ධර්මයක් හිතට ආවේ මොකද දැන් මැරෙලා තවුරු 23ක් ඉන්නේ නම් මේ මානසික පෙන්නන මායාව බව මනෝ ධාතුව සම්පූර්ණයෙන් එකතු වෙන්නේ. කියලා ඊට පස්සේ මම හිතුවා මේ ඒකමව මොකද මේ තියාගෙන දැන් ඉන්න පැනක් දැන් කොතනක හරි රූප වේදනා සංකාරේ පංචකෝදන් පරස්කන්ධයක් තියෙනවනම් තියාගේ ඒ පංචකන්ධයක් තියෙනවනම් මට නොපෙනෙන්නේ ඒ කියන්නේ හැමතිස්සෙම මනසින් තේන්නේ ස්පර්ශ කරපු දෙයක් විතරක් බවට පට වැටෙනවා. මනසින් ස්පර්ශ කරුත් විතරයි ඒක අපි දැනගන්නේ. ඒක කලින් ස්පර්ශ කළ තියෙන දවල්ව. කෙනෙක් දැන් ස්පර්ශ කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ මට මතක් වුණා ඩොක්ටර්. ඇයි මේ තාත්තව මතක් වුණේ කියලා. ඒතර මම තේරෙන මම මේ අභිනන්දනය කළා ඒක කාලෙට මේක. ඒකෝර මම හිතේ ඇයි දැන් මම මේ හිතන්නේ. ඒකෝට මට මතක් වුණා දැන් මල තාත්තගේ වචන ඇහින්නේ තාත්තගේ රූප දකින්නේ. ඒකට ඇත්ත වශයෙන්ම අර මනවදන රූපද මනවදන ශබ්දෙට ඔය පහ නිසා තමයි මේ තාත්තගෙන යම්කිසි බැඳීමක් ඇති වුණේ. දැන් ඒ පහ නැති නිසා අභිනන්දනය කරන්න දෙයක් නෑ. නුත ඩොක්ටර් කෝලේ පරණ ස්පර්ශයට අනුභව මට තේරුණා. තේරෙලා මම ඒ සංස්කාර එතනින් නවත්තල දැන් මම මේක මූත ධර්මයක් කියලා. ඒක ශුන්‍යතාවයට ගියද ඩොක්ටර් මම හරිද? තේරුවන් තරණයි.
ඔව්. දැන් එතනදී අපි අතීතේ වෙච්ච දේවක් අරගෙන අපි දැන් තාත්තලා අම්මලා මතක් වෙන්න අපේ ගෙවල් වල නිතර මොන මොනවා හරි දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් ස්පර්ශ වුණාම ඒකත් එක්ක අපි ඒ පැත්තට ගමන් කරනවා. ඉතින් පොඩි කාලේ වෙච්ච දේවල් තියෙනවා. ඒ නිසා අපිත් ඇතිවෙච්චා වූ අනුසයන් තියෙනවා. ඉතින් මේ ධර්මයන් තියෙන නිසා අපිට නැවත නැවතත් ඒ මතක් වීම ආදී දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒක මේ මතක් වෙලා ඇත්තෙම කියනවා නම් අර මුලින් කියපු කතාව හරි ස්පර්ශය නිසා තමයි මේක වෙන්නේ. බලන්න කලින් භවෙත් තියෙක් හිටියානේ. ඒක ඉස්සෙල්ලා භවෙත් තියෙක් හිටියා. දිගින් දිගටම ගත්තාම ඔය හැම භවෙකම ඉතින් තියෙක් හිටියා. ඒ පියෝර් ගැන මොකද අපි කල්පනා කරන්නේ නැත්තේ? ඒ කියන්නේ අපි දන්නේ නැති නිසා දැන් ස්පර්ශයක් වෙන්නේ. ඒ ස්පර්ශයක් වෙන්නේ නැති නිසා ඒක ගැන දන්නේ. හැබැයි අපි එහෙම කිව්වත් අපිට මේ මනස හොගාක දිනු කරපු කෙනෙකුට අතීතයේ භවයන් බැලුවාම ඒ භවයේ හිටපු පියා කියන එක බලන්න පුළුවන්. ඉතින් මම දන්නවා හොගාක මගේ මේ භවයන් සිහි කරලා බැලුවාම මේ අතීතයේ ආදරේම හිටපු පියා හිටපු භවයක් මම දන්නවා. ඒ භවෙ මං හැබැයි අවුරුදු දෙකයි ජීවත් වුණා. අනේ ඒ වගේ තමන්ට ඒ සංස්කාරයන් තමට නැති කියලා කියන්න බෑ. තමන්ට ඒවා හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අපිට පේනවා මේවා ඒ තරම් ගැඹුරට මේක ගිහිල්ලා තියෙනවා අපි නැවත මැති කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ස්පර්ශයක් වෙන්නේ නැත්තම් මේ කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. මේ හැම ධර්මයක්ම සබ්බේ ධම්මා ස්පර්ශ මූලා කියලා තථාගතයන් වහන්සේ මූල සූත්‍රයේ දේශනා කරනවා. මේ ස්පර්ශයක් වෙන්නම ඕනේ මේ දේවල් නැති වෙන්න. ඉතින් මේ ස්පර්ශය වුණාට පස්සේ අර කිව්ව දේ හරි ඒවා මේ අභිනන්දනීය කළාම තමයි ඕක වැඩි වැඩි යන්නේ. ඒ අභිනන්දනීය අතහරිනවා නම් අපි ওই පැත්තට ආපහු යන්නේ නැහැ. ඕක ගැන සිත සිතා ඉදීමෙන් ඇති පළක් වෙන්නේ නැtei කියන එක මෝස ධර්මයක් කියලා කල්පනා කරලා ඒකෙන් අයින් වෙන එක හරි. එහෙම අයින් වෙන්න තමන්ට ඒ ස්පර්ශය නැ ආපහු අපි මේ දුක්ඛේ දින කොටසට නැවතත් අපිට එන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍යයටම එන්න පුළුවන්. අර මුසාවක් කියලා තේරුම් අරගෙන මුසාවෙන් අයින් වෙනවාද? ඒ මුසාවෙන් අයින් වෙන්න අර පැත්තට යන්න පුළුවන්. ඉතින් මේ මුසාවෙන් අයින් වෙලා අපි අනිත් පැත්තට යන්න අපි හරියට දක්ෂ වෙනවා නම් අපිට ওই විමුක්තිය කළා ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒ ඒකම භාවිතා කරලා. ඉතින් සමහර වෙලාවට ඒ විමුක්තිය තමන්ට ඒ මුසාවෙන් විතරක් අයින් වුණාට අයින් වෙන්න නොවෙන්න පුළුවන්. ඒකේ බුද්ධලයාගේ මොහොතේ තියෙන දක්ෂතාවය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. තමන් අනිත් ඒ ධර්මය හොඳට භාවිතා කරනවා නම් ඒක එන හැමදේම අයින් කරන්න පටන් ගන්නවා නම් අන්න ඒ විමුක්තිය සඳහා තමන්ගේ මනසකින් යන්න පුළුවන්.
අප්‍රමාණ කින්ද
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર අනතුංග ඒ අපි වැරදි සංඥාවල්ම චේතනා කර කර ඒකට මේකම කරපු නිසා ඒවා දැන් හිතේ බැහැගෙන ඉන්න නිසා දැන් නැවත නැවත මනසින් හරි ස්පර්ශ වෙවි එන්නේ ඒකට.
ඔව් දැන් එතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවානේ. තථාගතයන් වහන්සේ දේශනා කරානේ ওই නිදාන වගේ මේ චේතිති පකප්පේති අනුසති කියලා තුනක්. චේතිති ඒ තුන තියෙනවා නම් තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ විඥානෙ එතන පළපදියම් වෙනවා කියලා. එතකොට විඥානෙ පළපදියම් වුණොත් ඉතින් නාම රූප වෙදලා වෙනදී අපි දන්නවා. එතකොට විඥානීය ඒ චේතිති කියලා කිව්වහම ওই චේතිති කියන එක සංඥාවමයි. කොහොමද සංඥාව මේ සංඥාවන් තුනක් ඔය චේතනාව වෙනවා. සුභ සංඥාව, ඊළඟට සුඛ සංඥාව, අත්ථ සංඥාව. මෙන්න මේ සංඥා තුන චේතනාව වෙනවා. පකප්පේති කියලා කිව්වහම අපි දන්නවා අර කබලිකාර ආහාරයෙන් මේ ආහාරය නිසා අපි රස විඳලා අපි ඒකේ උපාදාන කරගෙන උපාදානෙන් කාම යෝගිය වෙලා අවිජ්ජා කාය ග්‍රන්ථ වෙලා රාග සල්ලිය ඇතුණාට පස්සේ අපි නැවතත් අර රූපය කරා ගමන් කරනවා. මේ විඥාණී අර රූපය අල්ලගෙන ඉන්නවා කබලිකාර ආහාරය. මේක තමයි මේ පකප්පේති කියන්නේ සංකප්පයන් කියනවා මේ විදිහට ඇතිනවා. ඒ කියන්නේ අවිජ්ජා කාය ග්‍රන්ථය ඇතුණාට පස්සේ රාග සල්ලිය කරා අපි ගමන් කරනවානේ. මොකද අපි මේක ගලවන්නේ නැති නිසා. එතන ගියායින් පස්සේ බලන්න මේක නැවත නැවතත් පුනකුණා අර රූපයට මගේ මනස යනවා. ආහාරය නම් ආහාරයට යනවා. බුද්ධලයා නම් බුද්ධලයාට නැවත නැවතත් මේක ගමන් කරනවා. මේක හරියට අංකන් ලණුවක් එක කොල්ලක් අතේ තියාගෙන අනික් කෙරළු තියාගෙන අපි මේ ලණුව කරකවනවා. අපි අර රූපේටම අපි නැවත නැවතත් කරකෝ යනවා. මේක තමයි මේ සංකප්පයෙන් අපිට ඇති වෙන්නේ. මේ පකප්පය කියන එක නිසා තමයි අපිට මේ උපාදානය කියන එක ඇති වෙන්නේ. උපාදානය එකපාරට ඇති වෙන්නේ නැහැ. මේ රූපයක් දැක්ක ගමන් ඔක්කොම මේකේ තියලා කරකෝල තියෙනවා. කරකෝල තියෙන ප්‍රමාණය බොහොම වැඩි. ඒක නිසා තමයි මේ උපාදානය කියන එක අපි ඇති කරගෙන තියෙන්නේ. ඊළඟට මේ දෙක නැති වුණත් අපේ මනස මේ අනුසය ධර්මය නිසා නැවතත් ඔය විඥානේ එතන බැස ගැනීමක් තියෙනවා. මෙතෙන්දී අනුසය කියනකොට කල්පනා කරන්න අර ඔය රාගසල්ලේ දක්වා පිහිටුම් කබලිකාර ආහාරයේ ඉඳන් රාගසල්ලේ දක්වා තියෙන කොටස් තියෙනවානේ. මේ ඔක්කොම මේ ආරම්මන කියලා කියනවා. ඒ ආරම්මන වලට අපේ විඥානය පිහිටනවා. මොකද මම එක තැනකට විතරක් නෙමෙයි කාම උපාදානයට මම ගිහිල්ලා තියෙනවා. ගැට ගැහිලා ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් මේ ආසාව කියන එක තියෙන අවස්ථාව තියෙනවා. ඉතින් මේ ගැට ගැහිලා තියෙනවායි කියන තැන අනුසය තියෙනවාම තමයි. මෙතෙන්දි මේ පෙන්වන්නේ තමන් මේ පුරුද්දෙන් ඇති වෙච්ච දේ නෙමෙයි මේ කතා කරන්නේ. පුරුද්ද හේතු වුණා මේක ඇති වෙන්න. අපි මේක කොච්චර කාලයක් තුල මේක භාවිතා කරලා ඊ කොටස් වලට තමන්ගේ ඇල්මක් තියෙනවා. මේක හරියට දැන් මේක වෙනස තේරුම් ගන්න නම් අපි තේරුම් ගන්න ඕනේ ඔය කබලිකාර ආහාරය අපි හිතමු කෙනෙක් කල්පනා කරනවා මට එපා කියලා. ඒ කියන්නේ අනාගාමී වෙලා කෙනෙක් කියනවා මම ආයි නම් මේ මව කුසකට යන්නේ නැහැ කියලා. එහෙමත් නැත්නම් මේක ගැන කලකිරিলা මේ රූපය ගැන කල්පනා කරනවා මට කවදාවත් මේ වගේ රූපයක් නම් මට එපා. මම හොඳටම පිළිකුල් කරනවා මේක. එහෙම කළා මෙයා කල්පනා කරනවා මට යන්න ඕනේ නැහැ. පෙලක්කයි කියනවානේ ඔය භාවනා කරන්න පෙර කියන මට ආයෙ නම් ඉපදෙන්න ඕනේ නැහැ කියන මිනිස්සු ඉන්නවා. භාවනා කරලත් නැහැ. ඒ වගේ කලකිරීම් තියෙන පුද්ගලයන් මේ. දැන් මෙහිම රූපේ එපා කිව්වත්, කබලිකාර ආහාර එපා කිව්වත්, ඒ භවයේ එපා කිව්වත් මේ දෙකම එපා කියන පුද්ගලයාත් ඉපදෙනවා. මේ කියන්නේ අනාගාමී වුණත් ඒ පුද්ගලයා ඉපදෙනවා. මේ හේතුව තමයි මේ අනුසය කියන ධර්මය නිසා. ඒ අනුසය ධර්මය කියන්නේ අර කොන් දෙක එපා, හැබැයි මේ මැද්ද කෑල්ල එයා අයින් කරගෙන නැහැ. ඒ කලින් යම් ආකාරයකට වෙච්ච දේවල් නිසා තමයි තියෙනවනේ ඔය සංකප්පයන් නිසා ඇතිවෙච්ච ඒ ස්වභාවයන් තියෙනවා. මම මෙන්න මේ දේවල් කියලා ඒ අතීත වූ දේවල් නිසා ඇතිවෙච්ච දේ තියෙනවා. ඉතින් මෙන්න මේ දේ නිසා ඒ විඥානේ එතන පළපදියම් වෙනවා. විඥානේ එතන ඉපදෙන ඇති වෙනවාද එතන නාම රූපයන් හැදෙනවා. ඒතර මේ විදිහට මේ කෙරවල් විතරක් අයින් කළාට හරියන්නේ නැහැ. මේ ඔක්කොම ක්ලේශයන් අයින් කරන්න ඕනේ. ඉතින් අපිට ඔය විඥානේ ඇති වෙනකොට ඔය බොහොම මතු වෙනකොට ඔය ඕනම එකකින් වෙන්න පුළුවන්. චේතනාව නිසා, මගේ සංඥාව නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ සංකප්පයන් නිසා වෙන්න පුළුවන්. පකප්පේති. එහෙම නැත්නම් මගේ අනුසය ධර්ම නිසා වෙන්න පුළුවන්. ඒකෝර තමන්ට වෙන්නේ කොයි එකද කියලා හිතා ගන්න නම් තමන්ගේ හිත බොහොම දියුණු වෙන්න ඕන, සියුම් වෙන්න ඕන. එතෙන්දී මේ පුද්ගලයාට යම් යම් ආකාරයකට පේනවා මෙන්න මේ නිසා මේ රූපේ හේතු කොටගෙන මගේ මේක අල්ලගෙන ඉන්නේ. ඒකෝර විඥාන ස්ථಿತಿ ඥානෙ තියෙන්න ඕනි. මේක වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. ඉතින් විඤ්ඤාණ ස්ථಿತಿ ඥානෙ නිකන් නෙමෙයි ඇති වෙන්නේ. ඔය ආහාර සම්බන්ධයෙන් ඇති වෙන ඔය කරුණු 40 හොඳට කෙනෙක් බලනවා නම්, ඒව අතර සම්බන්ධතාවය හොඳට පේනවා නම්, අන්න මේ පුද්ගලයාට ඔය විඤ්ඤාණ ස්ථಿತಿ කියන එක ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඊතන මේ කරුණු ටික මතක තියාගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒව අතර සම්බන්ධතාවය දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක නිසා මේක ඇති වෙනවා කියන එක.
එතන ડોක්ටර් අනුසුන්ද අනිත්‍ය සංඥාව දැමෙන්නේ නැත්තේ
මොකද? සංඥා තුන. දැන් එතන අනිත්‍ය සංඥාව දාන්නේ නැත්තේ බලන්න දැන් මට සුභයි කියනකොට, සුඛයි කියනකොට, මම අත්ත කියනකොට වෙන්නේ මොකද්ද? අනිත්‍යයි කියනකොට වෙන්නේ මොකද්ද කියන එක බලන්න. අනිත්‍යද අපිට පේනවා මේකේ මේ සමුදයක් අස්තංගමයක් කියන එකක් එතන තියෙනවා නේද? මම සුභයි කියනකොට මට එතන වස්තුවක් යම් කිසි ආකාරයකට වස්තුවක් සම්බන්ධයෙන් මට ඇති වෙච්ච සංඥාවක් තියෙනවා. ඒකට ඒක දෙආකාරයකට ඒක හිතන්නට ඕන. එතකොට අර තුන තමයි එතෙන්දී ඒ තුنين ඇති වෙන ප්‍රතිඵලය ඇති වෙන විඥාණය ගැන තමයි අපි මේ අනිත්‍ය කතාව කතා කරනකොට කතා කරන්නේ. මේ තුන හේතු වෙලා ඒ තුنين ඇති වෙන චේතනාවෙන් තමයි අපි මේ විඥාණය කියන එක ආහාරයක් වශයෙන් අරගෙන ඒක අල්ලගෙන ගමන් කිරීම කියන්නේ සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි වෙනස තියෙන්නේ. එතකොට මුලින් කල්පනා කරන්න මගේ මනස ඔය මනෝ සංචේතනාව කියන එක තුන්වෙනියට නේ තියෙන්නේ. එතකොට මේ රූපය හේතු කොටගෙන මට ස්පර්ශයක් ඇති වෙලා, ඒ ස්පර්ශයෙන් ඇති වෙන්නා වූ වේදනාව, ඒ වේදනාවම සංඥාවෙන් දැනගෙන අන්න එතෙන්දි තමයි මට ඇති වෙන්නේ චේතනාව කියන එක. එතකොට සංඥාවෙන් තමයි චේතනාව වෙන්නේ. එතකොට චිත්ත වශයෙන් අපිට එතන ඒක එනවා. ඒකෙන් ඇතිවෙනා වූ සංස්කාරයෙන් ප්‍රතිඵලය තමයි ওই විඥාණය කියන්නේ. එතකොට විඥාණය තමයි මේ අනිත්‍ය කතාව කියන එක, මේ විඥාන ආහාරය තමයි පෙන්වන්නේ. විඥාණය තමයි මේ අනිත්‍යභාවය කියන එක තියෙන්නේ. මොකද මෙතෙන්දි බලන්නේ මේ හැදිච්ච දේ නැවත නැවතත් හදනවා කියන එක. එතකොට ඒක හදන්න උදව්පකාර උනේ අර නාම රූප කොටස් වල තියෙන දේ තමයි උදව්පකාර උනේ. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා.
එතකොට අර අසු සුභ විදිහට අරන් සුඛ විදිහට අරන් ඒකට චේත තමන්ගේ කියලා අත්ත කියලා අරගෙන චේතනා කරන සංඥාවේ පස්සෙට තමයි ඊළඟට එන්නේ. විඥානාහාරයට වැටෙන්නේ.
විඥානාහාරයට එන්නේ ඊට පස්සේ. සකස් වුණාට පස්සේ මමංකාරයක් වුණාට පස්සේ තමයි මේක විඥානීය කියන එකේ එකක් අර විදිහට සකස් වෙන්නේ.
ඒතර සකස් කලයන් පළවෙනි සංඥා වැරදි සංඥා තුනට
අනුව. ඒක තමයි චේතනාව කොටසට වැටෙන්නේ.
ඒක තේරුණා
නේද? බොහොම තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
දැන් ලයිට් මේ මොනව කතා කරන්නේ? මේ අවිද්‍යාව කියන එකට දැන් මොකක්ද දැන් කියලා දැන් මගේ වේවා කියලා හිතන එක තේරෙනවා. දැන් මොහර ඒවා දැන් අපි දැන් ගයක් බලනවා නම් දැන් ගයක් ගන්න බලනවා නම් ඒගේ ගේ වේවා වල ඒක ටිකක් අතුරට බහලා බලනවා නම් අපි හිතෙන් හරි මොකක් හරි දැක්කම මේක මේකට ගියාම මොන වගේ එකක්ද වෙන්නේ කියලා නිකන් හිතෙන් බලනවනේ. කාර්යයක් ගන්නකොට කාර්යයක මගේ වේවට වඩා يعني මේක මොන වගේ එකක නම් ඉතින් බහලා බලනකොට එතනත් තෙන්නේ අවිජ්ජාව කියන එකද?
ඔව් දැන් අපි මොකටද අපි ඕක අස්සට බහලා බලන්නේ? අපි අස්සට බහලා බලන්නේ මේකේ මට යම්කිසි ආකාරයකට දෙයක් තියෙනවයි කියන එකනේ. දැන් විහි ජීවිතයක් ගත කරන මිනිසෙකුට ඕක කොහොම නොකර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් රාතන් වහන්සේ නමකට දැන් බුදුහාමුදුරුව බලන්න ওই නිදාගත්ත ওই පිදුරු ගොඩවල් වල ඒ වාගේ මේ සීතල තිබිලත් ඒ පිදුරු ගොඩ ඒ වාගේ තැන් තැන් වල තමයි ඒ බුදුහාමුදුරුව දාලා. බුදුහාමුදුරුව බලන්නේ නෑනේ මට දැන් පුළුවන් හේතවනාරාමේට වෙලා ඉන්න පුළුවන්. ඒ සුඛයක් තියෙන යම් කිසි සැපක් තියෙන එහෙම තැනකට වෙලා බුදුහාමුදුරුව ගත කිරීමක් කරේ නෑනේ. එතකොට අපේ තණ්හාව නිසා අපි මේ දේවල් ඉතින් හොයනවා. එතකොට මෙහෙම කල්පනා කරලා මේක අවිජ්ජාවයි කියලා ඒ දේ නොකර ඉන්නේ කියලා කිසිම ආකාරයකින් කියන්නේ නැහැ. මොකද ඒ ගිහි ජීවිතයක් ගත කරන මනුස්සයාට ඉතින් මේක තමන්ට ඒක කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි මේ බලන්නේ අපිට මේ අපේ තණ්හාවන් අනුව තමයි අපි මේක පවත්වන්නේ බලන්නේ. ඉතින් එතකොට ඒ අවිජ්ජාව කියන එක ඉතින් යම් ආකාරයකට තියෙනවා. ඒක නිසා ව්‍යාපාදයන් හිතන් ඇති වෙන්න පුළුවන්.
ඒක දැක්ක අකුසලයට වැටෙනවා
නේද? වැටෙනවා වැටෙනවා. අපි මොකක් හරි එකක් අයිති කරගන්න බලනවාද? ඒ කියන්නේ ඒක උඩ අපිට මේක දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි මේක දුක්ඛස්කන්ධය ගන්න පුරුදු වෙලානේ තියෙන්නේ. ඉතින් ඒ දුක්ඛස්කන්ධය ගනිමින් ඉන්නවා. එතකොට පිච්චෙනවා කියලා දැනගෙන අල්ලන්නේ. එතකොට අර පිච්චෙන ගතිය අඩු වෙනවා. අන්න එච්චරයි තියෙන්නේ. ඒ නිසා මේ ගිහි ජීවිතයේ අතහරිනකම් ওই ප්‍රශ්නෙින් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නේ.
හරි. ඒක ඒක තමයි.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
රාජිත් මේ සතිස් කතා කරන්නේ.
ඔව් සතිස්.
අද මේ ප්‍රශ්නේ යන්නේ මේ අපේ ධර්ම සාකච්ඡාව තියෙනවානේ. මාස්ටර් සරයක් වගේ එයින් ඒක එකක ආපු ප්‍රශ්නයක්. දැන් ලෝභ දෝෂ මෝහ කියලා කියනවානේ අපි. ඒකෙ වෙන අනිත් පැත්තේ තියෙන අලෝභ දෝෂ අමෝහ. දැන් රහතන් වහන්සේලාට මං කිව්වා ලෝභ දෝෂ මෝහත් නැහැ අලෝභ දෝෂ මෝහත් නැහැ. ඒකට එකඟු නැහැ සම්බෝධය කියලා. ඉතින් ඒක ලලිත් හිතන්නේ මොකද අලෝභ දෝෂ අමෝහ කිව්ව එතනින් කර්මයන් රැස් වෙනවනේ කුසල කර්මයන් හරි. ඒ විදිහටයි මං බැලුවේ.
මෙතන මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අලෝභයි කියලා මේ මොකක්වත් කරනවද කියලා බලන්න. අදෝසයි කියලා අපි මුකුත් කරනවද කියලා බලන්න. අමෝහයි කියලා අපි මුකුත් කරනවද කියලා බලන්න. අපි එහෙම කරන දෙයක් නැහැ. අලෝභය කියනවාම අපි ලෝභය කියන එක තියෙනවයි කියලා එකෙන් අයින් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පානාතිපාතා වේරමණී කියනකොට පානඝාතය කියන එක නරකයි කියලා කල්පනා කළා. අපි සතෙක් හදන්න යන්නේ සතාට පණ දෙන්න යන්නේ නැහැ. අපි කරන්නේ අර ප්‍රාණඝාතය කරන එකේ මේ සංස්කාරයෙන් තමන් වැළකීලා අයින් වෙන එක විතරයි. ඒ වගේ අපි අලෝභ දෝස අමෝහ වෙනකොට සම්පූර්ණයෙන් මේකෙන් අයින් වීමක් තියෙනවා. ඕකේ අලෝභ දෝස අමෝහ කියන එකේ තේරුම දන්නවනම් දැන් අපි හිතමු අදෝසය කියන එක ගත්තොත් එහෙම එතන පෙන්නනවා. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේව පටිසහරණං අයං අදෝසෝ කියලා. මේ තමන්ගේ අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවයි කියලා හිතන වික්ෂේපය, ඒ කියන්නේ පිස්සුවක් වාගේ. ඒක පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. එහෙම නැතු මෛත්‍රී කරනවා කියන එක නෙමෙයි අදෝසය කියලා කියන්නේ. මෛත්‍රී කරලා මේ ප්‍රතිඵලයක් නැති වෙලා තියෙන්නේ එතෙන්ට ගියේ ඒ විදිහට විමුක්තිය ලබා ගන්න. අර තමන්ගේ ඇතුලේ මෙහෙම එකක් තියෙනවායි කියන එකේ තියෙන මනසේ තියෙන ව්‍යාකූල ස්වභාවය පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. ඊළඟට අමෝහය කියලා කිව්වහම මේ නිර්වාණේ රතනයක් කියලා අච්චාර්ය භාවයෙන් ආපුලම් මේක මේ ඒ කියන්නේ මේක දැන් අනිත් සාමාන්‍යයෙන් දේවල් ඔක්කොම තුලණය කරන්න පුළුවන් දේවල් අපිට ඔය ලෝභය කියන එක ප්‍රමාණ කරන්න පුළුවන් දෝෂය කියන එක ප්‍රමාණ කරන්න පුළුවන් මෝහය ප්‍රමාණ කරන්න පුළුවන් ඒ ප්‍රමාණ කරන්න පුළුවන් දේවල් වලින් සම්පූර්ණයෙන් වෙනස් වූ දෙයක් තමයි මේ නිවන කියන එක නිවනෙහිම ප්‍රමාණයක් කරන්න බෑ එතකොට මෙතන පෙන්නනවා මේ මේක අතුල කියන ওই වචනිය ගත්තාම ඒ ඔය ලංකාවේ මිනිස්සුන්ට එහෙම දාන්නේ ඒ අතුල කියන එකේ හරි විශාල තේරුමක් තියෙනවා තුලණය කරන්න බෑ කියන එක. ඒ කියන්නේ නිවන විතරයි මේ විදිහට දෙයක් තියෙන්නේ. අන්න ඒ විදිහට මේ සියලු සංස්කාරයන් අතහැරීමෙන් තමයි මේ අමෝහය කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්දි මේ පුද්ගලයා අලුතෙන් සකස් කිරීමක් කරනවා කියන එක නෙමෙයි දැන් මේක වරදවා වටහා ගත්තොත් මේ වචනේ තේරුම එකක් ලෝභ ඒක නිසාමයි යමක් කරනවා. අලෝභ කියලා කියන්නේ අලෝභ නිසා මම යමක් කරනවා කියන එක නෙමෙයි. අලෝභීද තියෙන්නේ මම අර ලෝභය ඇති වෙන දේ අතහැරීම විතරයි. ඒක නිවන කියන එක අවබෝධ වෙනවා නම් තේරෙනවා නම් මේ පුද්ගලයාට තේරෙනවා මේ නිවනයි කියලා වස්තුවක් නෑ මෙතන. අර තමා ළඟම තියෙන ඒ ඔක්කොම තණ්හාවන් පොඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව පහවයි වීමම තමයි මේ නිර්වාණය කියලා වෙන්නේ කියන එක තේරෙනවා. අන්න ඒ විදිහට ඒක සිතන්න ඕන.
දැන් එතකොට දැන් අපි දන් දෙනවා කියන්නේ දානයක් දෙනවා කියන්නේ හොඳට මේ ධර්මය මේ අනුගමනය කරන කෙනෙකුට දානයක් දෙනවා. ඒ දානේ දෙනකොට දන්නවා මෙතන ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. නමුත් ඒ මේ රහත් වෙල නැහනේ.
ඔව් ඒ පුද්ගලයාට එතන ප්‍රශ්නේ තියෙනවා. එයාගේ කුසලයේ රස කරන්නේ එයාගේ අලෝභය නෙමෙයි එතන තියෙන්නේ. ඒක අලෝභයයි කියලා ගන්න එපා. අලෝභය තියෙන්නේ ඒ දෙන වස්තුවට විතරයි එයාගේ අලෝභය තියෙන්නේ. එතන අලෝභයක් ඇති වුණේ නැහැ. මොකද එයා ඕව ඇවිල්ලා ආශ්‍රව සහිත දේවල්. එතකොට ඒක තමයි මම පෙන්වන්නේ අර කුසලයක් කියන එක රැස් කිරීම කියන එක නෙමෙයි අලෝභය කියන්නේ. අලෝභ පැත්තට තමයි එයා යන්නේ. එයාගේ අලෝභ පැත්තට එයා කිට්ටු වෙනවා. නමුත් ඒක අලෝභ වුණේ නැහැ.
ඒ කියන්නේ මේ දැන් රහතන් වහන්සේලාද නිරන්තරයෙන්ම මේක මේ පර්මනන්ට්ලි අලෝභ දෝස සමෝහෙම ඉන්නේ.
ඒ අය නිදහස් වෙලා තියෙන්නේ අර ලෝභ දෝස මෝහ සහිත දේවල් වලින්. ඒගොල්ලෝ මේකෙන් සම්පූර්ණයෙන් නිදහස් වුණායි කියන එක තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන් අර සකස් කරමින් ගමන් කිරීමක් නැහැ අපිට අභිවාදේ.
ඔව් දැන් මම උත්තර දෙන්නේ ඒ අලෝභ දෝස අමෝහ කියන අපිට තේරුම් ගන්න විදිහට ඒක රහතන් වහන්සේලාට අදාළ නැහැ.
ඔව් ඒක හරි. අදාළ නැති කියන එක හරි. ඒ කියන්නේ දැන් අලෝභය කියන එක මූලයක් වෙනෝනේ දැන් සම්මා දිට්ඨිය සම්මා සතිය කියන දෙකට මූලය තමයි අමෝහය. ඊළඟට අදෝසයේ මූල වෙනවා ඔය කුසල් මේ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එකට. අලෝභයේ මූල වෙනවා සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සමාධි කියන තුනට මූල වෙනවා ඒවා. රහතන් වහන්සේලා ඔය අරියට මගත් ඉක්මවලානේ තියෙන්නේ. ඒක සකස් කරපු ඒ ධර්මයක් ඉක්මවලා තියෙන්නේ. එතකොට එතනදී එහෙම දෙයක් මොකක්වත් ඇත්තේ නැහැ. ඒ කියන්නේ විමුක්තිය ඕනම දෙයක් තියෙනවා නම් ඒ විමුක්තියෙන් තමයි මේක පහ කළාය කියන එක විතරයි රහතන් වහන්සේට තියෙන්නේ.
තේරුණා මේ ලලි බොන් තින් එකට. දැන් මම මේක මේ හරි ගස්සන්න කියලා හිතේ මට වැරදිලා නම් ඒකට මට තේරෙනවා ඒක වැරදි මේකෙ නෙවෙයි මම උත්තරේ දුන්නේ අර අදාළ නැහැ කියන එක තමයි මගේ උත්තරේ.
ඔව් ඒක හරි.
ඒක තමයි. එහෙනම් බොම් පින්.
හොඳයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
එතකොට ඒකට ડોක්ටර් අලතුංග ඒ අරියටඟ මග වැඩිම ඒ අලෝභ අද්වේෂ අමෝහ ඇති කරන අකුසල මූලයන් ඇති කරන ඉහළම කුසලයේ විදිහට දක්වන්නේ.
ඔව් එතනින් අපි වඩලා 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 අන්තිමට ওই රතවිනීත සූත්‍රය එහෙම මතක ඇති නේද රතවිනීත සූත්‍රය අපි සාකච්ඡා වුත් කළා මම හිතන්නේ සවන්ත සිසිලස රේඩියෝ එකේද කොහෙද ගලේ එතෙන්දී පෙන්නනවානේ මේ ඉහෙලට තමන් ගමන් කරලා ඒ දේවල් ඔක්කොම අයින් කරනවා කියලා ඒ කියන්නේ අන්තිමට ගත්තාම ඔගොල්ලෝ බුදුහමෙවි ඔය මාර්ග චිත්ත මාර්ග ඵල කිනියවා ඒවත් ඇලෙන්න පුළුවන් දේවල් ඒවත් අයින් කරන ඒවා එක එක ආකාරු සමාධි. එතකොට ඒකටත් තියෙන දේ එතකොට අයින් කිරීමෙන් තමයි මේ නිවන කියන එකට යන්නේ. එතකොට ඉතින් ඔය ලෝභ දෝෂ මොහය, ඒ කියන්නේ අලෝභ දෝෂ අමෝහ තුන ගත්තාම ඉහෙලටම ගෙනහිල්ලා ඒ චිත්තයන්ට තියෙන දේ පවා තමයි මනසෙන් අයින් කරනවා. ඒ අයින් කරලා තමයි මේ නිවන කියන එක තියෙන්නේ. ඒ රතිනිත සූත්‍රයේ අන්තිම හරිය ඕක පෙන්නනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් සමාවෙන්නේ මේ මාලා කතා කරද්දී සමාවෙන්න මම වැරදි ප්‍රශ්නයක් නම් අහන්නේ මට නිකන් අර ඩොක්ටර් කියනකොට සම්පති රහතන් රහතේ අරහතු සම්පති බස්සවාදයන් කියනකොට එමයි තේ උත්තමවමද තවමත් වැඩි සිටින්නේ කියන එක මගේ හිතේ නිකන් අදහසක් අහන්න හිතුණා මට ඩොක්ටර් ඒක ඇහුවට ප්‍රශ්නයක් නැතුව දන්නේ නැහැ ඩොක්ටර් දෙන්න
අනවශ්‍ය කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ රහතන් වහන්සේම තමයි. ඒ රාත් සම්බති මහා බ්‍රහ්ම ඒ දවසවත් රහතන් වහන්සේ, දනුත් රහතන් වහන්සේ ඒ විදිහටම වැඩ ඉන්නවා. ඉතින් තව විශාල බොහෝ කාලයක් අකලිට බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කප් මහා කප්ප 16000. එතකොට ඔය රහතන් වහන්සේ ඔය ඒකෙන් 20යි ගෙවලා තියෙන්නේ. 16000න් 20ක් විතරයි ගෙවලා තියෙන්නේ. මොකද මේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙන් මේක කලින් හිටපු බුදුහාමුදුරුවන්ගෙන් රාහත් බව ලැබුණේ. එතකොට එතන එතෙන්දීම තමයි මේ සාම්පති මහා බ්‍රහ්ම ගිහිල්ලා ඒ ලෝකෙ ඉපදුනේ. ඉතින් කාශ්‍යප බුදුහාමුදුරු අවුරුදු 20000ක් ජීවත් වුණානේ. එතකොට ඒ ආපහු ඇවිල්ලා බණ අහලා තමයි රාහත් බව කියන එක ලැබුණේ. ඉතින් ඒ රාතන් වංශය තමයි දිගටම තුම ඔය වැඩ සිටින්නේ.
සත්‍යත්වයට ඩොක්ටර් යන තුංග මිතරංග කතා කරන්නේ අර මනෝ අහපු ප්‍රශ්නේ සම්බන්ධව මේ අභිජ්ජාව ගැන. දැන් සමහර වෙලාවට අපිට දැන් අපි සමහර වෙලාවට දේවල් ගැන දැන් දෙයක් හොඳයි ලස්සනයි කියලා හිතනවා. නමුත් අපිට ඒක මට නම් ඒක ඕනේ නැහැ. නමුත් ඒක තව කෙනෙකුට හරි එහෙම ලස්සනයි. දැන් ඒ කියන්නේ අපි එතන අභිනන්දනය කරනවා. නමුත් අභිජ්ජාව එතන තියෙනවද කියන එක
දැන් ඒ ඕන කරන අනිත් මනුස්සයාට තමන් ඇලිලාද නැද්ද කියන එක බලන්න ඕනේ. එයා සතුටු වෙනවද කියන එකට මං සතුටු වෙනවද කියලා. අන්න එතකොට කල්පනා වෙනවා නම් මේ පුද්ගලයා සතුටු වෙන්නේ මම මේකට ඇලිලා නැහැ. නමුත් ඒ අර පුද්ගලයා සතුටු වෙන එකට මම ඇලිලා තියෙනවා. අන්න ඒ නිසා මට මේක සම්බන්ධයෙන් දෙයක් ඇති වෙනවා කියන්නේ. ඉතින් එයා ඇලුනායි කියන එකේ මොකටද මට? ඒ පුද්ගලයා සතුටුුණයි කියන එක මොකටද මට? එතකොට මගේ අර දෝතානුපස්සනා සූත්‍රයේ තියෙන්නේ තණ්හාව තමයි තමන්ගේ අර දෙවිනියට ඉන්න පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයාට තියෙන තණ්හාව තමයි අපිව දිගින් දිගටම ගෙනියන්නේ. ඒ සම්බන්ධයෙන් තියෙන ඕ කන් තණ්හාව දැන් මේ ඕටාලේ සූත්‍රයේ ওই තථාගතයන් වහන්සේ පෙන්නව නේද මේ පුද්ගලයෙක් ගත්තාම එයාට ඇති වෙන ඔය පිසුනා වාචය කියන එක. ඒ පිසුනා වාචය කියන එක එයාට ඇති වෙනකොට මේ පුද්ගලයා ඒකට බුදුහාමුදුරුවෝ එතන හොඳ ලස්සන උදාහරණයක් දෙනවා කොහොමද මේ පිසුනා වාචය කියන එක ගත්තාම මේ අපි සිතන්න ඕනි කොහොමද කියන එක. එතෙන්දි පෙන්නනවා මේ හරියට මේ පුද්ගලයේ මේ ජීවත් වෙන්න කැමති වෙන පුද්ගලයෙක් තියෙනවා. මෙතන තියෙනවා මේ ගිනි අඟුරු වලක්. මේ ගිනි අඟුරු වලට මේ පුද්ගලයාව ඇදගෙන යන හොඳ මේ තමන්ගේ උසට තියෙන ගිනි අඟුරු වල මේ පුද්ගලයා මේ ජීවත් වෙන්න කැමති පුද්ගලයාව ඇදගෙන යනවා මේ හොඳ මේ බාහු දෙකෙන් අල්ලගෙන මේ හොඳ ශක්තිමත් පුරුෂෝදිනෙක් ඇදගෙන යනවා. එතකොට මේ මෙතෙන්දි මේ පුද්ගලයා කොහොම හරි මේකෙන් ගැලවෙන්නයි උත්සාහ කරන්නේ. බලන්න දැන් මෙතන මේ හොඳේ කල්පනාවෙන් බැලුවොත් එහෙම ඔය ඇදගෙන යන පුද්ගලයා දෙන්න තමයි තමන්ගේ මේ කම්පැනියන් වෙන්නේ. ත තමන්ත් එක්ක ඉන්න පුද්ගලයා. කියන්නේ තමන්ගේ තණ්හාව තමයි මේ පුද්ගලයා දෙන්න මේ ඇදගෙන යන්නේ. ඒ පුද්ගලයා දෙන්න ඇදගෙන යනවා මේ ගිනි අඟුරු වලට. ඒ කියන්නේ මේ තණ්හාව විසින් මාව ගෙනියනවා මේ ගිනි අඟුරු වලට. අර චේතනාව විසින් මාව පවත්වන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ පිසුනා වාචී කියන එක තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නලා දෙලා තියෙන්නේ. මේ පොටාලියගේ ගෘහපතියට පොටාලිය සූත්‍රයේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. අන්න බලන්න එතෙන්දී දැන් අර තමන්ගේ යහළුවා කවුරු හරි අර කැමති වෙන පුද්ගලයා තමයි මේ තණ්හාව. ඒ පුද්ගලයාව තමයි මාව ගෙනියන්නේ. ඒ නරක තැනට ගෙනියන්නේ. ඒකට ඒ අනුව තමන්ට තේරෙනවා මේක අතෙන්ට මට ඒ වස්තුවට මගේ නැතුණාට මම මෙන්න මේ වස්තුව සතුට වෙනවට කැමති නිසා ඒ මගේ මේ දේ සිද්ධ වෙනවා කියලා. මේක හරි ගැඹුරුයි මේ විදිහට බලුවම.
ඒ කියන්නේ ડોક્ટર අන්තුංග දැන් ඒ කියන්නේ හැම අපි අභිනන්දනය කරන ඒ කියන්නේ සිවුම්මට හරි අපි නන්දනය කරනවා නම් එතන අභිජ්ජාව ඇති වෙනවා කියන එකයි.
අභිජ්ජාව තියෙනවා. අභිනන්දනයක් තියෙනවද අභිජ්ජාව තියෙනවා. ඒ වෙලාවේදී අපේ මනස ශුන්‍ය භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම අපේ මනස එකේ අල්ලගෙන ඉන්නවා. ඒ නිසාම නාම රූප ධර්මයන් වැඩෙනවා. ශුන්‍යතාවක් ඇති වෙන්නේ නැහැ. අපි මේ ඕනම අවස්ථාවක මේ දේ සිද්ධ වෙනවා. ওই විදිහට බැලුවාම අපි භාවනා කරන මොහොතක අපි අනිත්‍ය කියන එක මෙනෙහි කරනවද, දුක්ඛය මෙනෙහි කරනවද, අනාත්මය මෙනෙහි කරනවද, ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරය පවත්වනවද, අන්නේ මොහොතේදී විතරක් අපිට ඕක අයින් කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මම නිතරම කියන්නේ අපි හුඟක් වෙලාවට ජීවත් වෙන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව. ඔය කියන අටේ තමයි අපි ජීවත් වෙන්නේ. භාවනා කරන මොහොතකට අපි ඕකෙන් අයින් වෙලා සම්මා දිට්ඨියේ පැත්තට අපි ගමන් කරනවා. එහෙම නැතුව අපි නිතරම සිහියෙන් යුතුව පවත්වනවා නම් ඒ සිහියෙන් පවත්වනකොට අපිට ඕන පුළුවන් මේක මොකක්වත් ඇලෙන්නේ නැතුව ගමන් කරන්න. ඒ අරින්න ගත්තාම අපි විතරම අපිට ඕක සිද්ධ වෙනවා. මේක ගැන කලබල වෙන්න එපා. ඒ අවස්ථාවේදී පුද්ගලයාට අයින් කරගන්න පුළුවන් මේ දේවල් තියෙනවා. කවුරු හරි මාර්ගඵල ලැබලා නැත්නම් මේ පුද්ගලයා කල්පනා කරන්න ඕනේ මේක මට ලොකු වැඩි. මේක මට අයින් කරගන්න පුළුවන් කමක් නැහැ. මට අයින් කරගන්න ඕනේ මුලම දේ සක්කාය දිට්ඨිය. ඔය තම සක්කාය දිට්ඨිය කඩාගත්තොත් මේක කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය තයෝදම්ම සූත්‍රයේ මේක අයින් කරනකම් මේ පුද්ගලයාට මේ රාග දෝෂ මොහෝ කියනව අයින් කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියලා. ඒක නිසා හැමෝම උත්සාහ කරන්න මම කොහොම හරි මේ සක්කාය දිට්ඨිය නැති කරලා පළවෙනි ස්ටෙප් එක පළවෙනි මේක මම ඇති කරගන්නවා කියන එක. ඒකට තමයි අපි කල්පනා කරන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල සමුදේ අස්තංග මේ බලන්න මේක ඇති වෙන විදිහයි නැති වෙන විදිහයි අවබෝධය. මෙතෙන්දි කිසිම ආකාරයකින් Tamange මේ අභිජ්ජාව කියන එක නැති වෙන්නේ නැහැ. ව්‍යාපාදයේ කියන එක නැති වෙන්නේ නැහැ. මේ පිටිපස්සේ අර රෝධ කරකිලා මේ හැදෙන දේ පිටිපස්සට ගිහ යනකොට හැදෙන දේ තමයි මේ අවබෝධ වෙන්නේ. මෙතෙන්දි තේරුම් ගන්නවා මෙන්න මේ විදිහටයි කාට හරි කෙනෙකුට මේ විදිහේ දෘෂ්ටියක් ඇති වෙනව නම් ඇති වෙන්නේ. මේ දෘෂ්ටි මේ විදිහට හදපු දෙයක්. ඊනික අර පාරලී සූත්‍රයේ තියෙනවා වගේ Tamante කල්පනා වීමක් සිද්ධ වෙනවා. එතෙන්දී කල්පනා වෙනවා මෙන්න මේ විදිහටයි එහෙනම් මේක හැදෙන්නේ කියන්නේ. මෙන්න මේ විදිහටයි මේක නැති වෙන්නේ කියලා. මෙතෙන්දී අවිද්‍යාව අයින් කරෙත් නැහැ, ව්‍යාපාදේ අයින් කරෙත් නැහැ, මොකුත් නැහැ. සක්කාය දිට්ඨියයි මේ අයින් කරන්නේ. එතකොට ඒක අයින් වුණාන් පස්සේ Tamante සැකයක් නැති වෙනවා. මේක මේ විදිහට සැකයක් නැහැ. මේක හාටත් මේ විදිහට තමයි. එතකොට ඒ නිසාම සීලබ්බත පරාමාසය කියන එක දැන් මෙතන සීලබ්බත පරාමාසය කියන එකේ තේරුම් ගැනීම හේතු වෙනවා. ඒ මනෝ සංචේතනාවෙන් ඔය අත්තා කියන එක හැදෙනවයි කියන එක තේරුම් ගන්න. ඉතින් ඒකත් ඒකම බහැලා යනවා අර දෘෂ්ටිය අයින් වීමත් එක්ක. අන්න ඒ ක්‍රමයට ඒ සක්කාය දිට්ඨිය නැති කරන්න උත්සාහ කරන්න අයින් කරගන්න පුළුවන් දේවල් තියෙනවා නම් අභිනන්දනය කරන්න නැතුව ඒ දේවල් අයින් කරගන්න. හුඟා මං හුඟා නිතර කියන දෙයක් තමයි අපි නිතරම බලන්න ඕනේ මේක හැදෙන විදිහයි නැති වෙන විදිහයි තමයි බලන්න ඕනේ. ඒ භාවනාවේදී කොයි වෙලාවකවත් ආ මේක නිසා මේක හැදෙනවා මම මේක අයින් කරනවා කියලා එහෙම අයින් කරන්න බලන්න එපා. දැන් මේ බලන්න මේ සූත්‍ර දේශනාවෙත් කොතනක හරි බුදුහාමුදුරුවෝ කිව්වද මහණෙනි මෙන්න මෙහිමයි මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ භවය ඇති වෙන්නේ මේ විදිහයි. ඒ මොහොතෙම කියනවාද බුදුහාමුදුරුවෝ ඒක අයින් කරගන්න කියලා? නෑ. ඒ අයින් කරගන්න පුළුවන් ක්‍රමයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක පෙන්නලා දෙනවා මේ විදිහට මේ තමන් බැලීමෙන් තමයි තමට මේක කරගන්න පුළුවන් වෙන්නේ. නැතුව වෙන ක්‍රමයක් නැත්තේ නෑ.
බොහොම පිට තුනන්තුක මොකද මම ඇත්තටම කලින් හිතා හිටියේ නෑ අපිට සමහර දේවල් ගැන ගොඩාක් දැඩි ලෝභයක් නැහැ එහෙම කියලා. නමුත් මේ ඒ කියන්නේ සියුම්මට තියෙන තණ්හාවත් අභිජාවට හේතු වෙනවා කියන එක පැහැදිලි වුණා.
හොඳයි.
බොහොම පිට.
හොඳයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් සමා වෙන්න මේ මට හිතට ආවේ ඩොක්ටර් මම භාවනා කරද්දී මම අභිනන්දයක් ගත්තා ඒක උන්තරන් ගැඹුරට මේ දවස් ටිකේ කරා. එතන මට තේරෙනවා අපි මේ අකුසල් පව අභිනන්දනේ අභිවදති ඒ ඒ ඒ ෆෝමියුලාගමයි අකුසල් වලට නේද ડોක්ටර්? නැත්නම් කියන්නේ දැන් මම පරුස වචනයක් කියන්න කැමති කෙනෙක් නෙවෙයි නම් මම පරුස වචනයක් කියන්නේ නැහනේ. ඒ කියන්නේ මගේ කඩින් පිටුණා නම් පරුස වචනයක් මම මේ අවස්ථාවේදී අභිනන්දනේ කළා තියෙනේ පරුස වචනේ කියන්නේ නේද ડોක්ටර්?
බොහෝම කාලයක් තිස්සේ කරලා තින්නේ ඕක. බොහෝම කාලයක් තිස්සේ කරලා අපි තාමත් ඒක කරනවා. තාමත් බොහෝම ලස්සනට තමන්ගේ කටින් පිට වෙනවා කියන්නේ මේකයි. පිට හැමෝගෙම ඒක සිද්ධ වෙනවා. ඒක බොහෝම පරිස්සමින් මහන්සි වෙලා ඒ ශ්‍රද්ධාව හේතු කොටගෙන තමන් ඒක අයින් කරනවා කියලා අයින් කරගන්න උත්සාහ කරනවා. ඒකෙන් තමන් ඒක නවත්ත ගන්නවා. ඒ අරින්න මේක වෙන ක්‍රමයක් නැහැ. මේක දිගින් දිගටම ඕක විමුක්තිය ඇති වුණාට පස්සේ ඕක සම්පූර්ණයෙන් නවත්ත ගන්න පුළුවන් වෙනවා. අපි උත්සාහ කරලා ඒක අයින් කරගත්තාම තියෙන සැනසීම තමන්ට පේන්න ගන්නවා. ඒ සැනසීම පේන්න පුළුවන් වෙනවා. තව තවත් තමන්ට ධීරියක් ඇති වෙනවා. මේක දැන් මට මේක ඉස්සෙල්ලට වඩා මම දැන් ලෙඩ ගොඩාක් හොඳයි කියලා. නම් ඒ පාර තවත් බේත් බොන්න හිතෙනවා. ඊටු ටිකත් අයින් කරගන්න. ඉතින් මේ අභිනන්දනීය කියන එක මේ ධානයන්ගේ හිතන් තියෙනවනේ. ඔබ නිකන් නෙමෙයි නී ධානයන්ට ගිහිල්ලා දැන් ඔය ඒ ධානී කල්පනා කළොත් දැත්තයන් මේකෙන් මට මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙනවා. දැන් අපි තුන් ප්‍රීතිය ගලාගෙන එනවා. ඒක නිසා මට මේ භාවනාව ඉදිරියට කරගන්න අමාරු ගතියක් තියෙනවා. අන්න ඒ වගේ කල්පනා කරේ නැත්තම් මේ පුද්ගලට ඒ ධානින් මෙහාට යන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට ඉතින්දී ඔය ඒ ඉන්ද්‍රියන් ඒ කල්පනා කළා තමන් ඒවත් පහ කරගන්න ඕනේ. මෙතන මේ සුඛ ඉන්ද්‍රිය කියලා තියෙනවා. ඒව පහ කරගැනීමෙන් තමයි ඉතරට යන්න පුළුවන්. එතකොට අපි මේ ගමන අභිනන්දනය කරමින් තමයි අපි මේ ඔක්කොම ගමන් කරන්නේ. හැබැයි අර හොඳ පාරේ යනකොට තමන් මේ සතුටෙන් එක යනකොට ඒ සමාධිය නිසා ඒ විමුක්තිය කරා ගමන් කරන්න තමන්ට උදව් වෙනවා, උපකාර වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේක මේ ගොඩ වෙන්න තියෙන හොරුවක්. ඒ ධර්මයත් එහෙමයි. ධර්මයත් අපි අභිනන්දනය කරගෙන තමයි මේක ගමන් කරන්නේ. එකපාරටම ධර්මයේ අතහැරියොත් එහෙනම් මේක ඉස්සරහට යන්නේ නැහැ. එතකොට මේක අභිනන්දනය කරගෙන ගිහිල්ලා ඒ ගඩුණාට පස්සේ ඔරුව පැත්තකින් තියලා ගමන් කරනවා. මේක අර ඇඟ උස්සන්න තමයි මේක භාවිතා කරන්නේ. රිටි පනින මිනිස්සයා රිට අරගෙන ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා ඒක තියලා උඩට උස්සනවනේ ඇඟ. උඩට ඉස්සුවාට පස්සේ මේ රිට අතර මම මේකෙන් උඩට පැනගත්තා යන්තම් කියලා මේ රිට අල්ලගෙන හිටුවොත් එයා රිටත් එක්කම වැදගෙන වැටෙනවා. අර උඩට ගියාට පස්සේ රීට අතාරින්න නම් අන්න ඒ වගේ මේ අරියටම ගත් අපි අතාරින්න ඕනේ අන්තිමට ඉහළට නැගුවාට පස්සේ. එතකොට එතකන් අපි අභිනන්දනීය කියන එක අපි ඒක කරනවා.
ඩොක්ටර් එතකොට මේ කර්ම ඵල දෙනකොට දැන් අපි දැන් පරුස වචනයක් මෙව කළා කර්ම ඵල දෙන්න එනකොට විඥානය හිතන්නේ අපි අභිනන්දනය කරනවා නම් අපි ආපහු ඒකෙම බෙදෙනවා නේද ඩොක්ටර්? ඒ වගේ එකක් නේද කියන එක මට හිතුණා ඒකෙම.
ඔව් ඔව් ඒක එහෙම එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම සතෙක් මරන්න පුරුදු වෙලා නම් තියෙන්නේ සතුන් මරණය කියන්නේ. එතකොට මම මේ පුද්ගලයාගේ අඩු ආයුෂට කැමති වෙනවා. ඒ ආයුෂ ගන්නවනේ මම මේ සත්‍යයගේ. එතකොට එහෙමනම් මගේ විඥානියත් පිටින්න්නේ එහෙමනම් මේ අඩු ආයුෂ සහිත එක තමයි හොඳ කියලා. එතකොට මම අපව ඉපදෙනකොට මම අඩු ආයුෂ සහිතව ඉපදෙනවා. මොකද මම සකස් කරගත්තේ ඒ වගේ දෙයක්. ඒ ක්‍රමයටම තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ විඥානී තේරුම් ගත්තේ කහරි ඒ තමන් මේකට පුරුදු වුණා නම් පුරුදු කළා නම් මේක හොඳයි කිව්වා නම් ඉතින් එහෙමනම් ඒ විදිහ එකක් තමයි මට හැදෙන්නේ.
අතිරුවන් සම්නි
ඩොක්ටර්. එහෙමනම් අපි අද සාකච්ඡාව නිමවටපත් කරමු. ඊළඟ සුමානෙට උද්දේශ විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 138 වෙනි සූත්‍රය තෝරගත්ත අපි ඊළඟ සුමානෙ උද්දේශ විභංග සූත්‍රයේ සාකච්ඡාව කරමු. එහෙමනම් හැම දිනාටම තිරුවන් සරණයි.
Pero están ahí los que están ahí.